වලට උදාහරණ තියෙන අපි අදපු පොඩි සටහනක් තියෙනවා. කලින් මේ කොලේ ගත්තු නැති අය නේද? ගත්තේ නැති සමනාව කියලා. මෙතන කලින් ඒ ඉතිරි තිබුණා නේද? ඒවයි කොල් තියෙනවා. සුදම රකිද සමීක මොනවද වෙබ් කිසන් නම් කියලා කියන්නේ මොකද? කොළ දෙකක් තියෙනවා. මේක අපි කියමු. ආනන්ද ආත්මගාව ඇති සමහර විට කලින් හිටිය ඒක දෙකයි තියෙනවා. ඒක හැබැයි අපි විස්තරේ කියන්නේ පස්සේ ඒක ඉවර මෙයා කළාම දෙමනන්දෙන් සංදි කාණ්ඩය ඉවර කරලා දැන් ඊට පටන් ගන්නේ මොන කාණ්ඩයේද? නාම කාණ්ඩය කියලා දැන් කියන්නේ මේ කොටසට. කොට මේකෙදි නාම පද හැදෙන විදිය ගැන තමයි විස්තර කෙරෙන්නේ. එතින් අරකෙදි අපි සන්ධි කාණ්ඩයේදී නාම පද දෙකක් එකතු වෙලා හෝ ක්‍රියාපද හෝ එක්ක මේ විදිහට වචන දෙකක් එකතු වෙන ක්‍රමය ගැන තමා පොදුවේ ඒකම ඒ රීති ටික අදාළයි වෙන ප්‍රත්‍ය ආදියක් එහෙම නැත්නම් ඒ පදයකට තව කොටසක් එකතු වෙන විදියක් ගැන තමා සන්ධි කාණ්ඩයේදී කතා කරේ. එතකොට මේ නාම කාණ්ඩය කියලා කියන්නේ විභක්ති කියලා තියෙනවා. විභක්ති හතක් ප්‍රධාන වශයෙන් ඊට අමතරව තව ආලපන කරණ විභක්ති කියලා දෙකකුත් එක විභක්ති කියලා මේ නාම පදයක් වර්ණනයනවා. එහෙම නැත්නම් නාම පදයක් විවිධ අර්ථවල විවිධ විදියට යෙදෙන විදිය විස්තර කරන්න විභක්ති නමයක් කියලා තියෙනවා. ඒකට අහලත් ඇති. දැන් මේක ලියන එක මම හිතන්නේ පහු කරගෙන අහගෙන ඉන්න එක තමයි වඩා හොඳ. මේ එතකොට අපි මේ විභක්ති එකිනෙකේ කොහොමද මේ පද හැදෙන්නේ? එහෙම නැත්නම් මේ විභක්ති එක එක අර්ථ මොනවද? මේ විභක්ති කියලා කියන්නේ මොනවද? අන්න ඒ විස්තරය තමයි අපි දැන් මෙතන කතා කරගෙන යන්නේ. ඒතර කෙටියෙම මේ විභක්ති කියන්නේ මොකක්ද කියන එක ගැනත් ඉස්සරලම දැනගන්න ඕන. ඒ ගැන තමයි අර දුන්න කොලේ ඒ ගැන පොඩි සටහනක් තියෙනවා ඒක බලාගත්තනම් හරි. පරණ හිටපු ආයුෂ්මතුන්ලට අවශ්‍ය නැහැ දැන් ඒක මතකයිනේ නේද? සරොක් සිංහලෙන් අපි ඉස්සල්ලාම ගත්තම මේ විභක්තියක් කියන එක ගැන විස්තර කරන්නේ පදයක තියෙන අර්ථය බෙදෙන කොටස් වලට තමයි විභක්ති කියලා කියන්නේ. ඒක උදාහරණයක් විදියට අපි මිනිසා කියන වචනේ ගත්තොත් එහෙම අපි හැම වාක්‍යයකම මිනිසා මිනිසා කියලාම දැම්මත් එහෙම අර්ථ ගන්න බෑ. දැන් ඔය දීපු කොලේ එක පැත්තක තියෙන උදාහරණ වාක්‍ය 18ක් එක පැත්තක. ඒකට ඊ 18ේ පේනවා ඇති මුලින්ම තියෙන්නේ මන පළවෙනි වාක්‍යෙම ගත්ත මනුස්සෝ රුක්ඛං චින්දති. එතකොට ඒකේ සිංහල තේරුම දීලා තියෙන්නේ මිනිසා ගස කපයි. දෙවෙනි එකේ මනුස්සා රුක්ඛං චින්දන්ති. එතකොට මිනිස්සු කියලා බහුවචනින් දීලා තියෙන්නේ. මිනිසා කියලා කිව්වොත් එක්කෙනෙක්, මනුෂ්‍යයෝ එහෙම නැත්නම් මිනිස්සු කියලා කිව්වොත් ගොඩ දෙනෙක්. එතකොට තුන්වෙනි වාක්‍යයේ දීලා ඇති මනුස්සං කියලා පදයක් පාලියෙන්. ඒකේ සිංහල තේරුම නැහැ. දෙවෙනි තුන්වෙනි එකේ තියෙන ආලපන පදේනේ. හරි. ඒක කොහොමද තියෙන්නේ වාක්‍ය? තේරුම කියමු බලන්න. එම්බා මිනිස උඹ ගස කපකි. එතකොට එතන තියෙන්නේ මිනිස කියලා කෙනෙක්ට අමතන්න කතා කරන විදියක්. එතකොට ඊළඟ හතරවෙනි වාක්‍යයේ ඇති මිනිසුනි කියලා. පස්වෙනි වාක්‍යයේ ඇති කොහොමද මිනිසෙකු කියලා. එතකොට දැන් මේ තැන් වල බලන්න හැම තැනකම මේ මිනිස් කියන වචනේ තියෙනවා. හැබැයි ඒවා එක එක තැන යෙදিলা තියෙන විදිහ වෙනසක් තියෙනවා. ඒ අවස්ථාවට ගැලපෙන විදිහට ඒ පදේ පොඩ්ඩක් වෙනස් කරලා තමයි යොදලා තියෙන්නේ. දැන් පංචමීදී ඕකේ දීලා ඇති 11 වෙනි වාක්‍ය විතර කොහොමද තියෙන්නේ? සිංහල එක විතරක් කියමු. මිනිසෙකුට දහම් දේශන සීත. දැන් එතන බලන්න මිනිසෙකුට කියලායි තියෙන්නේ. දැන් මිනිස් කියන වචනයෙන් තමයි ඔය ඔක්කොම හැදුනේ. මිනිසා කියන එක, මිනිස්සු කියන එක, මිනිස කියන පදේ, මිනිසුනි, ඔය ඔක්කොම හැදුන එකේ මුල් පදය තමයි සිංහල ක්‍රමයට ගත්තම මිනිස් කියන වචනේ. එතකොට මිනිස් කියන වචනය අපිට එක එක තැන්වලදී විවිධ විදියට අර්ථ ගන්න ඕන නිසා අපි එක එක තැන්වලදී වෙනස් විදියට තමයි කියවේ. දැන් කාට හරි මොනවා හරි දෙනවා නම් අපි කියන්නේ මිනිසෙකුට, එහෙම නැත්නම් මිනිසුන්ට අන්න ඨයන්නක් කෙලවරට දාලා කියනවා ඒකේ අර්ථය. එතකොට කෙනෙකුගේ අයිතියක් ගැන කියවෙනවා නම් එතනක අපි කියනවා මිනිසාගේ, මිනිසුන්ගේ. ඔය විදිහට අන්න කෙලවරට කොටසක් එකතු කරලා තමයි අර්ථය කියන්නේ. මිනිසාගේ පොත. දැන් අර හැමතැනම නැත්තම් මිනිසා මිනිසා කියලා හරි මොනවා හරි දැම්මත් එහෙම ඔය අර්ථය ගැලපෙන්නේ නැහැ. දැන් අපිට කියන්න ඕන මිනිසාගේ පොත කියලා. අපි කියනවා මිනිසා පොත කියලා. අර්ථය තේරෙන්නේ නැහැ නේද? අර මිනිසාගේ පොත කියන අර්ථය එන්නේ නැහැ. අන්න එහෙමනම් අර අයිතියක් ගැන කියවෙන්න නිසා මිනිසාගේ කියලා අපි කොටසක් අමතරව එකතු කළා. අන්න ওই විදිහට එකතු කරන එකට තමයි අපි කියන්නේ විභක්ති කියලා. පාලි භාෂාවේදීත් ඒ විදිහටම එකතු වෙනවා. මූලික ශබ්දයට අගට කොටසක් එකතු වෙනවා ඒ ඒ අවස්ථාවට ගැළපෙන අර්ථය ගන්න. පැහැදිලිද? එතකොට මේ මොන මොන අර්ථවලද මොන මොන කොටසද එකතු වෙන්නේ කියන එක ඉස්සරහට අපි කතා කරනවා. එතකොට දැනට මතක තියාගන්න ඕනේ මේ විදිහේ විභක්ති කියලා ওই විදිහට වෙන් කරලා තියෙන්නේ විවිධ අවස්ථාවන් වලදී විවිධ විදිහේ අර්ථ ගන්න වචනයකට එහෙම නැත්නම් නාම පදයකට මෙන්න මේ විදිහේවට කියනවා විභක්ති ප්‍රත්‍ය කියලා. අන්න ඒ වෙනස් විදිහේ විභක්ති ප්‍රත්‍ය එකතු වෙන බව වෙන් කරලා පෙන්වන්නේ. පැහැදිලි ඇති? තව මොන හරි ගැටලු තියෙද ගැන. අපි ඉතරහට විභක්ති එක එක යෙදෙන අවස්ථා ගැන කෙටියෙන් කතා කරගෙන යනවා. අපි මේ මේ ටික පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ මේක ලියාගෙන ඊට පස්සේ උදාහරණ ටිකක් බෝඩ් එකේ කතා කරගෙන යනවා. මේක ලියාගන්න. මං හිතුවේ ලියාගෙන ඉති කියලා දැනට. මේකට ඉඩ තියලා අපි ඉස්සරහට ගියොත් නේද? කවුරු හරි ලියාගෙන ඉවර කවුරු හරි ඉන්නවද? නැහැ. ඒක සූත්‍රයක් නෙවෙයි ඇත්තටම. ඒක වරහණක් දාලා ලියාගත්තා නම් හොඳයි. ඔව්. ඒක පාලියේ යෙදෙන න්‍යායක්. ඒකම්හි වත්තබ්බේ ඒක වචන. එකක් කිය යුතු කල්හි ඒක වචනේ යෙදෙනවා. ඒක උද්දෘත කරලා වගේ ලියාගන්න. ඒක ඉස්සරහට කියවෙනවා මේකෙදි. ලිංගත්තේ පඨමා කියන සූත්‍රයේ යටතේ ඉස්සරහට කියවෙනවා. මේ ටිකේ ඉතින් වෙනම බලාගෙන යන්න දෙයක් නැහැ. අර තිබ්බ පිළිවෙලට සූත්‍ර ටික මේ දීලා තියෙනවා. මුල් ටික සංඥා කාණ්ඩයේ සූත්‍ර ටික. ඒ ටික මේ පද හැදීමට ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි ඉස්සරහට මේ ටික පෙයාලම අදාලා ඒ ටික ඔක්කොම ලියනවා. එන්න මෙතන ඉඳන් තමයි වැදගත් වෙන්නේ. මෙතනින් පහළට. සූත්‍රේ බලක් නෝනේ. දැන් පොතේ තියෙනවා ඒ ටික. බලලා නේ. නේද? අපි මේ ටික කියාගෙන යමු. එතකොට ලේසි වෙයි. නැත්නම් මේ අකුරු හොයන්නත් තේරෙන්නේ නැති වෙයි නේද? පුරු නෑනේ.
සූත්‍ර ටික පොතේ.
මේ සූත්‍ර ටික පොතේ තියෙනවා. ඉස්සරහට පිළිවෙලට තියෙන සූත්‍ර ටික. ඒ නිසා ඉතින් ඒක
කල්පාටින් තියනවා.
විමර ජීවාස් මලියාගෙන ඉවරද? හරි, අපි මේ ටික කියාගෙන යමු. එතකොට පැහැදිලි වෙයි. හැමෝම එක කියමු. ජින වචන යුත්තංහි ඉති. ජින වචන යුත්තංහි යන පදය. සබ්බත්ථ අධිකාරෝ.
සබ්බත්ථ අධිකාරෝ.
සියලු තෙන්හි අධිකාර කරනු ලැබේ.
සියලු තෙන්හි අධිකාර කරනු ලැබේ.
එහෙම නැත්නම් සම්බන්ධ කරනු ලැබේ, යොදනු ලැබේ කියන එකයි. ලිංගංච නිපච්චති.
ලිංගංච නිපච්චති.
ලිංගංච නිපච්චති යනු
ලිංගංච නිපච්චති යනු
පරිභාෂා සූත්‍රයි.
පරිභාෂා සූත්‍රයි.
ලිංගං යනුද
ලිංගං
යනුද ච යනුද
ච යනුද
නිපච්චති යනුද
නිපච්චති යනුද
පදයෝය
පදයෝය
පද තුනකි.
අපි
එතකොට මේකෙදි මෙතන ඉඳන් අද ඉඳන් අපි අර පද විග්‍රහය අවශ්‍ය නැහැ. මොකද ඒක ඉතින් පිරිසට තේරෙන්නේ නැහැ එකක්. ඉස්සරහට අපි ගැන කියවෙන ඉගෙන විස්තර තියෙන පොතක් අපි දෙනවා. ඒ නිසා ඒ ටික දැන් කිව්වයි කියලා තේරෙන්නේ නැහැ නේ. ඒ නිසා අපි ඉස්සරහට යනවා. මේකේ එතකොට තව ප්‍රශ්න හිම තියෙනවා නම් ඒත් එක්ක ප්‍රශ්න ටික අපි අහනවා. හරි. එතකොට මේකේ මේ පද ටික අපි වෙන් කරලා කතා කරගෙන ගියා. ලිංගං ච නිපච්ඡතේ කිය. එතකොට මේ සූත්‍රයෙන් මොකක්ද කියන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරගෙන යමු. ධාතු පච්චය විභත්ති වජ්ජිතං
ධාතු පච්චය විභත්ති වජ්ජිතං
ධාතුවය තත්ත්‍යය
ධාතුවය තත්ත්‍යය
විභක්තියය
විභක්තියය
යන මොවුන්ගෙන් තොර වූ
යන මොවුන්ගෙන් තොර වූ
අත්ත යුත්තං සබ්ද රූපං ලිංගං අර්ථයෙන් යුක්ත වූ ශබ්ද රූපය ලිංගං ලිංගය ලිංගං නාම ලිංගය නම් වෙයි. ගින වචන යොග්ගං ලිංගං බුද්ධ වචනයට යෝග්‍ය ලිංගය ඉද මිහිලා තපීයති තබනු ලැබේ නිපාදීයති ච නිපදවනුද ලැබේ. හරි. එතකොට මේ මොකක්ද කියාගෙන යන්නේ? මෙතන මුලින්ම කියනවා ජින වචන යුත්තං හි කිය. මේ වචනේ දිගටම මේ ඉස්සරහට තියෙන සූත්‍රات එක්ක සම්බන්ධ කරලා අර්ථ ගන්න. එතකොට ඉස්සරහට විතරක් නෙවෙයි පරණේ වටත් ගන්න කියන කතාව මෙතන කියන. උතර ඒකේ තේරුම තමයි ජින වචන යුත්තං හි කියන කොටසේ අර්ථය බුද්ධ වචනයට එකඟ කියන එකයි. එතකොට බුද්ධ වචනයට එකඟ පද තමයි අපි මේ ව්‍යාකරණයේදී හදන්නේ. එහෙම නැතුව බුද්ධ දේශනාවේ නැති බුද්ධ දේශනාවට එකඟ නොවන ඒවා අපි පාලි ව්‍යාකරණයේදී වචන විදියට හදන්නේ නැහැ කියන එකයි මෙතන අර්ථය. ඊට පස්සේ කියනවා ලිංගංච නිපච්ඡතේ. මේ කියන්නේ මොකක්ද? බුද්ධ වචනයට ගැළපෙන විදියේ ලිංගය. එහෙම නැත්නම් මේ ලිංගය කියලා කියන්නේ නාම පදයක වරණගින්න කලින්. එහෙම නැත්නම් අර අපි කලින් කිව්වේ සිංහලේ නම් මිනිස් කියලා මුල් ශබ්දයක් තියෙනවායි කියලා. අන්න ඒ වගේ විභක්ති ආදී එකතු නොවුණු අර්ථවත් මුල් පදයට කියන නම කියලා කියනවා. ඒකට කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ අර මිනිස් ශබ්දය කියලා අපි කියන්නේ. එතකොට සිංහලේදී නම් මිනිස් ශබ්දය, එතකොට බුද්ධ සිංහලෙන් උදේට බුද්ධ ශබ්දය ඔන්න ඔය විදිහට පාලි භාෂාවෙත්. එතකොට ඒ විදිහට මුලින් තියෙනවා වර්ණගෙන්න කලින්. අපි තමු උදාහරණයක් විදිහට අපි කියනවා මිනිසාගේ, බල්ලාගේ, හරකාගේ කියලා කියද්දි, එතකොට ඕකේ ඔය ගේ කියන පදය අයින් කරපුවම පාලි භාෂාවෙන් නම් ඒක හොයා ගන්න ලේසි. එතකොට ඒ තැනක ඒ විභක්තිය, එහෙම නැත්නම් ඒ විශේෂාර්ථය කියවෙන පදය අයින් කළාම ඉතිරි වෙන කොටසට තමයි අපි කියන්නේ මෙන්න මේ ලිංගය කියලා. පැහැදිලි? ඉතින් කෙටියෙන්ම කිව්වොත් මේ වචනයක තියෙන නාම පදයක තියෙන මූලික ස්වરૂපය තමයි ලිංගය කියලා කියන්නේ. එතකොට අපි මෙන්න මේ බුද්ධ දේශනාවට එකඟ, බුද්ධ දේශනාවට ගැළපෙන විදිහේ පදයක් හදන්න යද්දී මෙන්න මේ ලිංගය කියන එක මුලින් ලියනවා. ඒ අන්නේ බුද්ධ කියන ශබ්දයට අදාළ ලිංගය තමයි මේ ලියලා තියෙන්නේ. බුද්ධ කියලා කියන්නේ ඒකේ මූල ස්වરૂපය. බුද්ධ කියලා කියන්නේ මුල් ස්වරූපය. ඒක හොයාගන්න ලේසි. මේ පදයට පිටිපස්සෙන් තවත් වචනයක් එකතු වෙලා සමාස වෙනවා නම් අන්න ඒ තැනකදී මේ ලිංගය මුල් ස්වරූපය තමයි ඉතිරි වෙන්නේ. අපි කියাদি කියන්නේ බුද්ධ දේශනාව, බුද්ධ වචනය. එහෙමනේ කියන්නේ. අන්න එහෙමනම් මේ බුද්ධ කියන්නේ මුල් ස්වරූපය. ඒක හොයාගන්න ලේසි ක්‍රමයක්. ඒකට පිටිපස්සෙන් තවත් මොකක් හෝ සමාස පදයක්, එහෙම නැත්නම් තව පදයක් එකතු කරනවා නම් ඒ තැනකදී මේ මුල් පදය ඒකේ මුල් ස්වරූපයෙන් තමයි හිටින්නේ. එහෙම නොවන කලාතුරකින් දැන් තියෙනවා බොහෝ තැනක ඒ විදියයි. අපි කියනවා ගංගාවේ වතුර කියන එක අපි කියන්නේ ගං වතුර කියනවානේ. එතකොට මිනිසාගේ හඬ කියන අපි එකට අපි කියනවා මිනිස් හඬක් ඇහුණා. එතකොට බල්ලොන්ගේ හඬ කියන එක අපි කියනවා බලු හඬ. මේ ඒ විදිහතර ඒ ශබ්දයේ මුල් ස්වරූපය අපිට හොයාගන්න පුළුවන් පිටිපස්සෙන් ඒ සමාස පදයක්. සමා කියන්නේ පිටිපස්සෙන් තවත් පදයක් සමාස වශයෙන් එකතු කළාම ඒ මුල් පදය තියෙන්නේ බොහෝ තැනක මුල් ස්වරූපයි. පැහැදිලි නේ? එතකොට ඒක විතරක් ගත්තම ඒකෙන් අපිට වාක්‍යයකට ඒක මේවා කරගන්න ඒ ප්‍රකට අර්ථයක් එන්නේ නැහැ. අපි වාක්‍යයක කත්‍රූපදේ විදියට හරි එහෙම නැත්නම් කර්මපදේ විදියට හරි මෙන්න මේ විදියට අපි මේක යොදද්දී මේකට අන්න අපි අර කියන පිටිපස්සෙන් තව කොටසක් එකතු කරලා තමයි අර්ථ කියන්නේ. අපි ඉස්සරහට තව ටිකකින් මේ ටික කතා කරගෙන යමු. බුද්ධ ඉති ඨිතේ
බුද්ධ ඉතිතේ
බුද්ධ යයි සිටි කල්හි තතෝච විභක්තියෝ තතෝච විභක්තියෝ යන සූත්‍රයේ යෙදේ. තතෝච විභක්තියෝ යනු විභක්ති විධාන සූත්‍රයි.
විභක්ති විධාන සූත්‍රයි.
තතෝ යනුද
ච
යනුද
විභක්තියෝ යනුද
පදයෝය පද තුනකි. එතකොට අපි ඒකේ වෘත්තියත් කියාගෙන යමු. තස්මා ලිංගා පරා ඒ ලිංගයෙන් පරව විභක්තියෝ හොಂತಿ විභක්ති වූ වෙති. චකාරේන සූත්‍රයේ චකාරේන තාසං ඒවායේ ඒක වචනාදී පඨමාදී සංඥාච. ඒක වචන ආදී ප්‍රථමාදී සංඥාවෝද වෙති. එතකොට මේ මොකක්ද කියන්නේ? මේ ලිංගය ලියලා අපි එතනින් පස්සේ එකතු කරනවා විභක්තිය කියලා කියන්නේ. එතකොට මේකේ හැටියට නම් අන්න අර සී කියලා එකතු කරලා තියෙන්නේ. බුද්ධ සී. එතකොට අන්නේ සී කියන පදේ තමයි විභක්තිය කියලා කියන්නේ. එතකොට බුද්ධ කියන ශබ්දයෙන් පස්සේ අපි විභක්තියක් එකතු කළා. ඇයි මේ විභක්තියක් එකතු කරන්නේ? විශේෂ අර්ථයක් කියන්න ඕන නිසා. දැන් අපිට මිනිස් කියලා විතරක් තිබ්බට මිනිසාගේ හරි එහෙම අර්ථයක් කියන්න බෑනේ. අන්න ඒ ගේ කියන කොටස කෙලවරට එකතු කරනවා වගේ තමයි පාලි භාෂාවේ අපි මේ සී කියලා පදයක් එකතු කරනවා. සී විතරක් නෙවෙයි තවත් එකතු කරන්න පුළුවන්. ඒ වගේ විභක්ති ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඒ ටික මේ ලියලා තියෙන ඒ ටික අපි ඉස්සරහට ඒ ගැන කතා කරනවා. එතකොට කෙටියෙන්ම කිව්වොත් ඉන්න මූලික පදයෙන් පස්සේ එහෙම නැත්නම් ලිංගයෙන් පස්සේ අපි විභක්ති ප්‍රත්‍යක් එකතු කරනවා නාම පදය හදාගන්න. ඉස්සරහට අපි මේ පදේ හදාගත්තම ඉතිරි ටික විස්තරේ කියන්න. හරි. සීයෝ අංයෝ නාහි සනං ස්මාහි සනං ස්මින්සු ඉති.
සීයෝ අංයෝ නාහි සනං
කොහොමද ඒ කිව්වේ? පොත බලාගෙන කියන්න ඕන. පොතේ තියෙන එක තමයි කියන්න ඕන. නේද? සූත්‍රේ බලන්න නැත්තම් කියන්න බෑ. ආපහු කියමු බලන්න. ඉති විභක්තියෝ යනු විභක්තිහුය. එතකොට මේ කිව්වේ මෙන්න මේ කියපු පද ටික වලට තමයි කියන්නේ විභක්ති කියලා. මේවට කියන නමක් තමයි විභක්ති. අපි සිංහලෙන් නම් දැන් මිනිස් ශබ්දයට කෙලවරට ආයන්නක් එකතු කරලා මිනිසා කියලා පදයක් හදනවා. මිනිස් ආ මිනිසා මිනිස් උ මිනිස්සු. එතකොට මිනිස් අ මිනිස ඔන්න ඔය විදිහට. එතකොට මිනිස් ආට මිනිසාට ඔන්න ඔය විදිහට මේ පද හදනවා කෙලවරට කොටසක් එකතු කරලා. අන්න ඒ විදිහටම පාලි භාෂාවේ එකතු කරන ඒ පද ටික තමයි මේ තියෙන්නේ. සී යෝ අං යෝ නා හි සනං දොරස නං ස්මා හි සා නං ස්මින් සු. එතකොට මෙන්න මේ ටික තමයි පාලි භාෂාවේදී ඒ කෙලවරට එකතු වෙන කොටස් ටික. එතකොට මේ එක එකක් එකතු වුණාම මොන මොන අර්ථ දෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. කොට මතක තියාගන්න ඕන මෙන්න මේ කොටස් ටික තමයි පාලි භාෂාවේදී කෙලවරට එකතු කරලා වචනවලට අගට එකතු කරලා අර්ථ ගන්න. සීයෝ ඉති පඨම සීයෝ යනු ප්‍රථමා විභක්ති ප්‍රත්‍යයෝය අං යෝ ඉති අං යනුද යෝ යනුද ဒုတိယා ဒုတိယා විභක්ති ප්‍රත්‍යෝය නා හි ඉති තතිය නා යනුද හි යනුද තතියා විභක්ති ප්‍රත්‍යෝය සා නං ඉති චතුත්ති සා යනුද නං යනුද චතුත්ති විභක්ති ප්‍රත්‍යෝය ස්මාහි ඉති පංචමි ස්මා යනුද හි යනුද පංචමි විභක්ති ප්‍රත්‍යෝය සනං ඉති චට්ටි සා යනුද නං යනුද චට්ටි විභක්ති ප්‍රත්‍යෝය ස්මින්සු ඉති සප්තමි ස්මින් යනුද සු යනුද සප්තමි විභක්ති ප්‍රත්‍යෝය තාසං අනියමප්ප සංගේ ඒ විභක්තීන්ගේ අනියම අනියම් යෙදීමක් ඇති කල්හි වත්තිච්ඡා වස කියන්නහුගේ කැමැත්ත පරිද්දෙන් ඒ අදාළ විභක්තියේ යෙදී හරි. මේ කීවේ මොකක්ද කියන එක අපි දැන් බලාගෙන යමු. නෑ නෑ තයන්න තමයි කියද්දි ඒක ඇහෙන්නේ නැත්තේ. නැත්තම් සා නම් කියන එක තමයි වචනේ. අරක සි කියන එක තමයි කෙටියෙන් තියෙන්නේ. හරි. මේක එතකොට අපි මේ ටික ලියා ගත්තා නම් අපි මේක මකන්න වෙනවා. විනාඩියක් දෙන්නම් ඉක්මනට, එහෙමනම් ලියලා ඉවර කරගමු බලන්න. මේ මේක පොඩ්ඩක් අපිට පැහැදිලි කිරීමක් කරලාම ඉවර කරා නම් හරිනම්. අපි ඉතින් ටිකක් කියලා ඉවර කරලාම එහෙනම්. එතකොට මේ දැන් කතා කරගෙන ගියේ, එතකොට විභක්ති ප්‍රත්‍යයතන කීයක් තියෙනවද කියාගෙන ගිය ටිකේ? 14ක් තියෙනවා. එතකොට මේ විභක්ති ප්‍රත්‍ය 14 තියෙන්නේ යුගල වශයෙන් දෙක දෙක තමයි තියෙන්නේ. අපි ඒවා ඉස්සරහට යෙදෙන විදිය ගැන කතා කරගෙන යමු. එතකොට දැන් අපි මේකෙදී මුලින්ම කිව්වා සී යෝ කියලා ප්‍රත්‍ය දෙකක් ගැන. සී යෝ. එතකොට මේ සී යෝ කියන මෙතන දෙකක් තියෙනවා. මේ දෙන්න ප්‍රථමා කියන පළවෙනි විභක්තියේ තමයි යෙදෙන්නේ. මේ දෙන්න පළවෙනි විභක්තියේ මේ පළවෙනි සී කියන විභක්ති ප්‍රත්‍ය ඒක වචනේ, යෝ කියන විභක්ති ප්‍රත්‍ය බහුවචනේ තමයි යෙදෙන්නේ. එතකොට අපි මිනිස් කියන શબ્දය ගත්තොත් සිංහලෙන් අපි මිනිසා ගමට යයි, මිනිස්සු ගමට යති, ඔය විදිහට නේ වාක්‍ය කියන්නේ. එතකොට මිනිසා කියන පදේ හදාගන්න අපි ඒකවචන පදේ හදාගන්න මිනිස් શબ્දයට මුලින් එකතු කරේ ආයන්න. මිනිසා කියන එක හදාගන්න මිනිස් ආ මිනිස ආයන්න එකතු කරේ. ඒ වගේ පාලි භාෂාවේ ඒකවචන පදේ ඒ ප්‍රථමා ඒකවචනය කියලා අපි ඒකට කියන්නේ. ඒ ඒකවචන පදේ හදාගන්න අපි එකතු කරන්නේ සී. සී කියන අකුර. ඒකවචන පදේ හදාගන්න. එතකොට බුද්ධ සී. හැබැයි ඒ සී එකතු කරාට සී පදේ වචනේ ඇතුළේ දෙන්නේ නැහැ. ඒකට ඒ සී අකුර ඕ යන්නක් වෙනවා. ඉස්සරහට සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයෙන් සී අකුර ඕ යන්නක් වෙලා ඕ යන්න තමයි ඇත්තටම එකතු වෙන්නේ. ඒ නිසා බුද්ධ ඕ බුද්ධෝ කියලා පදයක් හැදෙනවා. එතකොට ඒකවචන පදේ බුද්ධෝ කියලයි හැදෙන්නේ. ඊට පස්සේ මේ යෝ කියන බහුවචන පදේ එකතු වෙලා බුද්ධ යෝ කියලා යෙන්න ඕන. හැබැයි ඒ වුණාට ඒකේ පොඩි වෙනස්කමක් වෙලා ඒ යෝ හට ආයන්නක් ආදේශ වෙනවා. ඇයි ඉතින් ඒක ආයන්නම ලියන්න තිබ්බනේ මෙතන? ඇයි යෝ කියලා ලිව්වේ? මෙතෙන් ඕ යන්නම දාන්න තිබ්බනේ. ඇයි සී කියලා දෙන්නේ? මොකද මේක පොදුවේ හැම තැනකදීම මේ බුද්ධ ශබ්දයට එකතු වෙන විදියටම නෙවෙයි අනෙක් ශබ්ද වලටත් එකතු වෙන්නේ. එතකොට මේ වගේ සූත්‍ර රචනා කරන්න පහසු වෙන්න තමයි මේ විදියට පොදු විභක්ති ප්‍රත්‍ය 14ක් පෙන්වන්නේ. දැන් සිංහලයේ වුණත් හැම තැනම ඒකවචන ප්‍රථමා ඒකවචන පදේ හදාගන්න ආයන්නම එකතු කරලා පුළුවන්ද? බෑ, එහෙම බෑ. උදාහරණයක් විදියට දැන් කුරුළු කියන එක තමයි මුල් ශබ්දය. අපි කියන්නේ කුරුළු කූඩුව එහෙමනේ. ඕකේ ස්ත්‍රී ලිංග පදේ හදාගන්න කියොත් ඒකට කිරිලි ඒක නම් පොඩි වෙනස්කමක් වෙනවා. ඒක නම් ස්ත්‍රී ලිංග ශබ්දයක්. මම ටිකක් හිතලා බලලා කියන්නම්කෝ ඒකට තව සිංහල උදාහරණ. එතකොට ඒ වගේ පාලි භාෂාවෙත් ඒකේ හැම වෙලෙම එකම විභක්ති එකම ස්වરૂපයේ විභක්ති ප්‍රත්‍යක් නෙවෙයි කියලාට එකතු වෙන්නේ පොඩි වෙනස්කම් වෙනවා. ඒ නිසා පොදුවේ එකතු කරන ප්‍රත්‍ය 14ක් තමයි මේ විදිහට පෙන්වුවේ. ඊට පස්සේ ඒවට ආදේශ ආදිය කරමින් මේක මේ අකුර මේ தത്വයට පත් වෙලා තමයි වචනේ හැදෙන්නේ ওই විදිහට ඉස්සරහට සූත්‍ර වලින් ඊගෙන කතා කරනවා. අපි ඊගෙන ඉස්සරහට කතා කරමු. ඒකට ඉතිරි ටිකත් අපි කියාගෙන ගිහින් ටික කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ විභක්ති එකින් එක කතා කරගෙන යමු. ලිංගත්තේ පඨම ලිංගත්තේ පඨම යනු ප්‍රථමා විභක්ති විධාන සූත්‍රයි. ලිංගත්තේ යනුද පඨම යනුද පදයෝය පද දෙකකි. එතකොට මේකේ අර්ථ අපි කියද්දි සූත්‍රයේ අර්ථත් කියද්දි ඉතින් ඒ ක්‍රමයේ තමයි කියන්න තියෙන්නේ. ලිංගත්තේ පඨම ලිංග අර්ථයෙහි ප්‍රථමා විභක්තියේ යෙදේ. එතකොට ඒක තමයි සූත්‍රයේ පද ගලපලක් කීම. ඊට පස්සේ අපි මේකේ වෘත්තිය කියාගෙන යනවා. මේ ලිංගත්තේ පඨම කියන සූත්‍රයේ විස්තරේ මොකක්ද කියන එක. යෝ යම් පදයක් කම්ම කත්ත කම්ම කත්තු ආදී කර්ම කර්තෘ ආදී අවත්තන්තරං අප්පත්තෝ අවස්ථා අන්තරයකට නොපැමිණියේද සස්සරූපට්ඨු තමාගේ ස්වරූපයේ පිහිටියේද සුද්ධෝ සෝ ශුද්ධ වූ ඒ අර්ථය එහෙම නැත්නම් ඒ පදය ලිංගත්තෝ නාම ලිංගාර්ථය නම් වෙයි. තස්ස අභිධානමත්තේ ඒ ලිංගාර්ථයාගේ කීම් මාත්‍රයක් ඇති කල්හි පඨමා විභක්ති හෝති ප්‍රථමා විභක්තිය වෙයි. තස්ස අපි අනියමේ ඒ ප්‍රථමා විභක්තියේද නියමයක් නැති කල්හි එහෙම නැත්තම් මේ කිව්වේ දැන් ප්‍රථමා විභක්තියේ අපි කිව්වා පද දෙකක් තියෙනවා. ප්‍රථමා විභක්තියට අදාළ විභක්ති ප්‍රත්‍ය දෙකක් තියෙනවා සී යෝ කියලා. එහෙම තියෙදි දැන් මේකේ හරියටම නියමයක් නැහැ කෝකද අපි කියන්න යන්නේ කියලා එහෙම තියෙන අවස්ථාවක ඊට පස්සේ රීතියක් එනවා. ඒකම්හි වත්තබ්බේ ඒක වචනං සී. එකක් කිය යුතු කල්හි ඒක වචන වූ සී විභක්ති ප්‍රත්‍යය යෙදේ. මේ මොකද කියතකොට මේක ව්‍යාකරණයේ යෙදෙන රීතියක්. ඒකම් හිවත්තබ්බේ ඒක වචන. ඉතින් එකක් කියන්න ඕන නම් ඒක වචනේ ගන්න. ඒක ඉතින් තේරෙන්න ඕන අපිට නේද? දැන් එකක් කියන්න ඕන වෙලාවට ඉතින් බහුවචන කියලා බෑනේ නේද? දැන් මිනිසායයි කියන එක අපි මිනිස්සුයයි කිව්වොත් ඉතින් ගැලපෙන්නේ නැහැ. ඕන මනුෂ්‍යයෙක් යනවා. අපි කියනවා අන්න මිනිස්සු යනවා කියලා. නේද? ඒකට ඒක අර්ථයෙන් ගැලපෙන්නේ නැහැ. ඒ වගේ එක්කෙනෙක් ගැන අපිට කියන්න ඕන නම් එක දෙයක් ගැන කියන්න ඕන නම් අපි ඒක වචනයෙන් තමයි වචනේ තියන්න ඕන. අපි කෙනෙක් අහනවා මේ මොකක්ද කියලා පොතක් පෙන්නලා. එතකොට අපි කියනවා පොත් කියලා. නේද? එතකොට උත්තරේ ගැලපෙන්නේ නැහැ. අපි කියන්න ඕන උත්තරේ තමයි පොතක්. එහෙමයි කියන්න ඕන. පැහැදිලි නේ? එතකොට අන්න ඒක තව උදාහරණයක් අපි දැන් මිනිසා කියන පදේ ප්‍රථමාව එහෙම නැත්නම් මුල් ප්‍රථමා විභක්ති පදේ හදාගන්න එකතු ගන්න ආයන්න. පොත කියන පදේ හදන්න අයන්න එකතු කරන්න. පොත පොත මේසය උඩ ඇත නේද? පොත කියලා අයන්නේ ඉවර වෙන්නේ. මිනිසා කියද්දි ආයමින් ඉවර වෙන්නේ. එතකොට ඒ වගේ වෙනස්කම් තියෙනවා වචන අතරේ පාලි සිංහල භාෂාවෙත් ඒ වගේම පාලි භාෂාවෙත් ඒ වචනවල එකතු කරන්න ඕන විභක්ති ප්‍රත්‍ය වෙනස්කම් එකම විභක්ති ප්‍රත්‍ය එකතු කළාට ඒකේ වෙනස්කම් වෙනවා ඒ නිසා තමයි අපි අර ආදේශ ටිකක් ගැන එහෙම ඉස්සරහට කතා කරන්නේ හරි
අපි හොස්සේ මොකද කොහෙනම් වෙන්නේ කියලා දන්නේ. අපි ආවේ මෙලිනා කිව්වොත්
එහෙම behavior තියෙනවා.
ඒක වැරදි නෑ නේද?
වැරදි නෑ. හැම තැනදීම හරිත් නෑ. ඔව්. අපි මොනවා හරි පොතක මොනවා හරි ලියාගෙන යනවා. එතකොට මම ගෙදර ගියෙමු. ඉතින් එහෙම ලිව්ව මේ එක්ක මෙලෝඩියක් දාන්න නැතිකම නේද? කියලා ඒ වගේ හිතෙනවා. ඒක නිසා ඉතින් හැම තැනටම ගැලපෙන්නේ නෑ ඒක. එතන දැන් අපි කියලා සමහර විට ඉතින් අපි එහෙම යොදනවා. එහෙම යොදන්න පුළුවන්. දැන් හැම තැනකම දැන් උක්තාක්‍යද දෙක ගලපදියෝකේ සමානත්වයක් තියෙනවනේ. ඒකයි මේ කියන්නේ. අපි ගමට ගියේමි කියලා කියන්නේ නෑනේ. අන්න ඒක ගැනයි අපි මතක් කරේ. එතකොට ඒ තැනකේ උක්තාක්‍යත පද අතරේ ඒ සම්බන්ධය තියෙන්න ඕන. එතකොට ඒක නිසා ඒ තැනක එක්කෙනෙක් ගැන කියන්න ඕන තැනක අපි ඒක වචනේ යොදනවා. එකෙනින් මේ හැම තැනකදීම ව්‍යාකරණයේදී මේ කතා කරන්නේ බාහුල්ල වෘති කියලා කියනවා. කලිනුත් අපි කියලා තියෙනවා බහුල පැවැත්ම අනුව බහුල විවහාරයේ අනුව තමයි මේ න්‍යායන් සැකසීලා තියෙන්නේ. හරි. අපි ඉස්සරහට මේ විභක්ති කියන්නේ මොනවද කියලා ඒ ටික ගැන කතා කරගෙන යනවා. එතකන් අපි මේ ටික දැනට නිකන් කියාගෙන යමු තියෙන ටික. පුච්චති අනේන ඉති මෙය කරන කොටගෙන කියනු ලැබේනුයි වචනං වචනං නමි වචන නම් වෙයි ඒකස්ස අත්තස්ස වචනං ඒක වචනං එක් අර්ථයකගේ වකීම එහෙම නැත්නම් වචනය ඒක වචන නම් වෙයි ඒවං බහුවචනං බහුවචනං ඔව් බහුවචන යන පදයේ අර්ථයද මෙසේය ඒ මොකක්ද කිව්වේ එතකොට එතකොට අපි ඒක වචන කියන පදේ අර්ථය තමයි කිව්වේ. ඒකස්ස අත්තස්ස වචනං ඒක වචනයි. එතකොට එක් අර්ථයක් කියන්නේ යමකින්ද? ඒකට කියනවා ඒක වචනයක්. එතකොට එක් අර්ථයක් කියනද එක් දෙයක් ගැන එක් කෙනෙක් ගැන කියන්න පාවිච්චි කරන වචනයට අපි කියනවා ඒක වචන කියලා. බොහෝ දෙනෙක් ගැන කියන්න පාවිච්චි කරන වචනයට අපි කියනවා බහුවචනයි. එතකොට බොහෝ දෙනෙක් ගැන කියන්න පාවිච්චි කරත් අපි කියන්නේ ස්වාමින් වහන්සේලා නම් කෙලවරට ලා යන්නක් දාලා බහුවචනෙන් කිව්වා. ඒ ගොඩ දෙනෙක් ඉන්නවා නම් තමයි අපි කියන්නේ ස්වාමින් වහන්සේලා. එතකොට ඒක වචනයෙන් නම් අපි කියන්නේ ස්වාමින් වහන්සේ. තේරුණාද? එතකොට අන්න ඒ වගේ ගොඩ දෙනෙක් ගැන කියන්න පාවිච්චි කරන වචනයට අපි කියනවා බහුවචනය කියලා කියනවා. අතෝ ඉති ඒව අතෝ යන පදය ඒව මතු මතු සූත්‍රයේ යෙදේ සෝ යනු ආදේශ විධාන සූත්‍රයි සී යනුද ඕ යනුද පදයෝය පද දෙකකි. එතකොට මේ සෝ කියන පදේ හැදිලා තියෙන්නේ වචන දෙකක් එකතු වෙලා. සී හට ඕ සිස්ස ඕ කියන අර්ථය සී ඕ කියන එක සමාස වෙලා සෝ වෙලා මේ සන්ධි වෙලා සෝ කියන හැදෙනවා. අපි ඉස්සරහට කියනවා මේ ටික ඔක්කොම. ඔව්. CO කියලා තියෙන එකේ මේ යන්න අර පූර්වස්වර ලෝපේ ඉන්ඩොක් කරලා ඕ යන්න දාපුවාම සෝ කියලා පදේ හැදෙනවා. ඔන්න සූත්‍රය හැදුන හැටි. සීහට ඕ කියන එකයි අර්ථය. ඔන්න දැන් අපි ඉස්සරහට තව ටිකක් කියවගෙන ගිහින්. තොර මේ කියන්නේ මොකක්ද? මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහට කියනවා. අකාරන්තා පරස්ස සිස්ස අකාරාන්තය කෙරෙන් පර වූ සී විභක්තිය හට ඕ හෝති ඕකාර ආදේශයක් වෙයි. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන අර්ථය තමයි අර සී කියලා අපි විභක්ති ප්‍රත්‍යයක් ගත්තානේ ඒක වචනයේ. ඒ සී විභක්තියට ඕ කියලා ආදේශයක් ගන්න. අන්න ඒක තමයි අර උඩින් පෙන්නලා තියෙන්නේ මෙතන. සී වල ඉඳන් ඊතලයක් ගහලා ඕ කියලා දාලා තියෙන්නේ. අන්න මේ සූත්‍රයෙන් කෙරෙන වැඩි. සී ප්‍රත්‍ය ඕ යන්නක් බවට පත් වෙනවා. සී විභක්ති ප්‍රත්‍ය ඕ යන්නක් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ අර ඊට යටින් තෙලේ තියනවා වගේ පුබ්බං පුබ්බමදෝටික සූත්‍රයෙන් වෙන් කරලා අපි ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලා මේ ටිකත් කතා කරගෙන යමුකෝ. ඉතරට කියනවා මේ ටික. මේක දිහා කතා කරන් ගිහිල්ලා ඉන්න. හරි. සරලෝකෝ මාදී සප්පච්චාදිම්හි සරලෝපේතු ප්‍රගති. යනු ලෝපහා ප්‍රකෘති විධාන සූත්‍රයි. එතකොට මේකෙන් කටයුතු දෙකක් කරනවා. ලෝපයකුත් සිද්ධ කරනවා, ඒත් එක්කම ප්‍රකෘතියකුත් කරනවා. මොකද්ද ප්‍රකෘතියක් කරනවායි කියන්නේ? අපි ඉස්සරහට කියන්නම් ඉගෙන. ඔව්. ඒ තියෙන තත්වයක් වෙනස් තත්වයකට පත් කරන්න එපා. තියෙන විදියටම තියන්න කියන එක තමයි ප්‍රകൃතිය කියන එකේ අර්ථය. පැහැදිලිද? ඒක ප්‍රകൃතියක් විධාන කරනවායි කියන එකේ අර්ථය වෙනසකට පත් කරන්න එපා. තියෙන විදියටම තියන්න කියන එකයි අර්ථය. සරලෝපෝ යනුද?
සරලෝපෝ යනුද?
අමාදේ සම්පච්ඡාදිම්හි යනුද?
අමාදේ සම්පච්ඡාදිම්හි යනුද?
සරලෝපේ යනුද?
සරලෝපේ යනුද?
තූ යනුද?
තූ යනුද?
ප්‍රකති යනුද?
ප්‍රකති යනුද?
පදයෝය?
පදයෝය?
මෙහි පදපසකි.
මෙහි පදපසකි.
එතකොට මේ සූත්‍රයේ අර්ථය කියාගෙන යමු. අමාදේ සප්පච්චාදින්හි.
අමාදේ සප්පච්චාදින්හි.
අං විභක්තිය.
අං විභක්තිය.
එතකොට ටික ඉතින් අපි පැහැදිලි කරන්නම් ඉතරහට. විභක්තියකට ආදේශ වූ ස්වරය.
විභක්තියකට ආදේශ වූ ස්වරය.
ඒ වගේම ප්‍රත්‍ය.
ප්‍රත්‍යය.
පසුව ඇති කල්හි.
පසුව ඇති කල්හි.
සරලෝපෝ.
සරලෝපෝ.
පූර්වස්වරය ලොප් වේ.
පූර්වස්වරය ලොප් වේ.
සරලෝපේතු.
සරලෝපේතු.
පූර්වස්වරය ලොප් වූ කල්හිම.
පූර්වස්වරය ලොප් වූ කල්හිම.
ප්‍රකති.
ප්‍රකති.
පසුස්වරය ප්‍රකෘති වේ.
පසුස්වරය ප්‍රකෘති වේ.
හරි. අපි ඒකේ සූත්‍රයේ තේරුමත් වෘත්තියත් කතා කරගෙන යමු. අං ආදිසු පරේසු.
අං ආදිසු පරේසු.
අං ආදී විභක්ති ප්‍රත්‍ය ආදිය.
අං ආදී විභක්ති ප්‍රත්‍ය ආදිය.
පසුව ඇති කල්හි.
පසුව ඇති කල්හි.
සරස්ස ලෝපෝ හෝති.
සරස්ස ලෝපෝ හෝති.
පූර්වස්වර ලෝපය වේ.
පූර්වස්වර ලෝපය වේ.
තස්මින් කතේතු.
තස්මින් කතේතු.
එය ඒ ලෝපය කල කල්හි.
ඒ ලෝපය කල කල්හි.
ක්වචාදින.
ක්වචාදින.
කොචාදී සූත්‍රයෙන්.
කොචාදී සූත්‍රයෙන්.
කොචාදී සූත්‍රය කියන්නේ මොකක්ද? කොචාසවන්නන් දුත්තේ කියන සූත්‍රය. කොචාසවන්නන් දුත්තේ යන සූත්‍රයෙන්.
කොචාසවන්නන් දුත්තේ යන සූත්‍රයෙන්.
අසවන්නේ පත්තේ.
අසවන්නේ පත්තේ.
අසවර්ණ ආදේශයක් පැමිණි කල්හි.
අසවර්ණ ආදේශයක් පැමිණි කල්හි.
ප්‍රකති හෝති.
ප්‍රකති හෝති.
පසු ස්වරය ප්‍රකෘති වේ.
පසු ස්වරය ප්‍රකෘති වේ.
ඒ මොකක්ද කිව්වේ? දැන් මෙතනදී මේ හොයන්න තියෙද්දි නම් අපිට එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි හිතමුකෝ පිටිපස්සෙන් තිබුණා උයන්නක් හරි මොකක් හරි අකුරක් කිය. යන්නක් හරි උයන්නක් හරි ඒ වගේ තිබුණොත් මුල් අයන්න ලොක් කළාම පිටිපස්සෙන් තියෙන ස්වරය අපිට ඕන නම් අර ඒ යන්නක් කරන්න ඕ යන්නක් කරන්න ඒ වගේ පුළුවන් නේ. කොචාසවන්නන් ලුත්තේ සූත්‍රයෙන් අන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා මෙන්න මේ කටයුත් මේ අවස්ථාවේදී කියන එකයි කියන්නේ. වැදගත්ද මේ සූත්‍රයෙන් කියන්නේ? ඒ කලින් කියපු කොචාසවන්නන් ලුත්තේ වගේ සූත්‍ර වලින් කෙරෙන ඒ අසවර්ණ ආදේශ ආදියක් හෝ මොකක් හෝ වෙනසක් කරන්න තිබුණා නම් ඒ වෙනස්කම් මේ අවස්ථාවේදී කරන්න එපා කියන එකයි මෙන්න මේ සූත්‍රයේ තේරුම. පූර්වස්වරය ලොක් කරන්න මේ සූත්‍රයෙන්ම හැබැයි අර වෙන මොකුත් කරන්න යන්න එපා. දැන් මෙතනදී නම් ඒක යෙදෙන්නේ නැහැ. දැන් ඕයන්නක්නේ තියෙන්නේ. ඕයන්නේ මොකුත් කරන්න දෙයක් නැහැ නේ. පැහැදිලිනේ. ඔතන අහදිසි අපි කියමුකෝ යන්නක් තිබුණා කියලා. ඒක අපිට ඕනනම් ඒ යන්නක් කරන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් කරන්න යන්න එපා කියන එකයි මේ සූත්‍රයෙන් කියන්නේ. හරි. කෙටියෙන් ඒක එහෙම මතක තියාගන්න. නයේ පරං යුත්තේ.
නයේ පරං යුත්තේ.
සුදුසු තැන්හි පර නයනය කළ යුතුයයි.
සුදුසු තැන්හි පර නයනය කළ යුතුයයි.
ඒකට මෙතනදී ආපහු නයේ පරං යුත්තේ සූත්‍රයේ යෙදෙනවා. ඒක පෙන්නලා තියෙනවා. පැහැදිලිදීනේ. ඒවං උපරිපි.
ඒවං උපරිපි.
මෙසේ මත්ත්‍ය හිදු.
මෙසේ මත්ත්‍ය හිදු.
සරලෝපාදි.
සරලෝපාදි.
පූර්වස්වර ලෝපාදිය දත යුතුය.
පූර්වස්වර ලෝපාදිය දත යුතුය.
බුද්ධෝ.
බුද්ධෝ.
බුද්ධෝ යනුවෙන් පදයක් සැකසී.
බුද්ධෝ යනුවෙන් පදයක් සැකසී.
ඔන්න එතකොට බුද්ධ කියන පදේ හදපු හැටි. මෙන්න මේ කියපු සූත්‍ර ටික මෙතෙන්ද අවශ්‍ය වෙනවා මේ පදේ හදාගෙන යන්න. අපි එතකොට මේ ටික ඉක්මනට කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ විභක්ති කියන්නේ මොකක්ද කියන එක ගැන ටිකක් කතා කරමු. එතකොට අපි දැන් හදන්න යන්නේ බුද්ධෝ කියන පදේ. අපි කියවන්නේ බුද්ධෝ කියන පදය එතකොට ප්‍රථම විභක්තියටයි අයිති. විභක්ති කීයක් තියෙනවද? ඒක තමයි කියන්නේ සරාසරි ලෝපයන් ගත්තොත් එහෙම මේ සූත්‍රය නොලියා ඒ මොනවත් වෙන්නේ අර මේ කොචාසවන්නම් සූත්‍රයෙන් වගේ වෙන්න පුළුවන් වැඩ වළක්වන්නේ. ඒ වෙලක්වීමයි දෙකම කරන්න ඕන නිසා තමයි මේ සූත්‍රය ගන්නේ.
දැන් කොයි වගේ තැනකට අපි මේක දැම්මද ප්‍රශ්නේ
නැහැ. මේ තැනක කමන්නේ. හැබැයි මේ දිගටම මේ නාම කාණ්ඩයේදී මේ සූත්‍රය තමයි යොදන්නේ. අරක සංදි කාණ්ඩයෙන් එතනදී නවත්තනවා. හැබැයි දැන් ඒ සූත්‍රයත් ඉස්සරහට යෙදෙන තැන තියෙනවා. හැබැයි ඒ වුණාට මේ තැන්වලදී විශේෂයෙන් කියනවා මේ වෙලක්වීම කරන්න ඕන නිසා මේ සූත්‍රයම ගන්න ඕන. දැන් ඔන්න උදාහරණයක් විදියට අපි බුදුරජාණන් වහන්සේ දහම් දේශන සීක කියන වාක්‍යයක් අපි හදන්න යන්නේ කියලා හිතමුකෝ. කොහොමද වාක්‍ය එන්න ඕනේ? එතකොට බුද්ධෝ ධම්මං දේසේති. එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශන සීක කියන එකයි අර්ථය. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ කියන වචනයේ අර්ථය අපි හදාගන්න ඕන. ඒකට තමයි මේකේ මේ බුදුරජාණන් වහන්සේ කියන පදයේ මුල් ස්වરૂපය තමයි මේ බුද්ධ කියලා කියන්නේ. අපි ඒ නිසානේ බුද්ධ ශාසන ඒ විදිහට කියන්නේ බුද්ධ වචන, බුද්ධ දේශනා ඒ විදිහටනේ වචන හැදිලා තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ කියන වචනය මේක මුල් ස්වરૂපයයි වචනයයි. එහෙම නැත්නම් මේකට තව නමක් කියනවා පාටිපදිකය කියලා. ඒ කොහොම හෝ මේ මුල් පදය. එතකොට මේකෙන් අපිට වාක්‍යක දාලා අර්ථ කියන්න බෑ. ඒ කොටස විතරක් දැන් උදාහරණයක් විදියට මිනිස් සිංහලේ මිනිස් શબ્දය කියන්නේ මුල් શબ્දයක්. මිනිස් අපිට මේ මිනිසා කරන වැඩක් ලියන්න ඕන. අපි යෝක ලියන්නේ මිනිසා
අපි ගතක් කපයි කියන එක මගම
දැන් කාලේ වැඩිපුර කරන එක අපි ලියමු. හරි බලන්න මේ මුල් ශබ්දය තියෙන විදිහටම අපිට එයා මුල් වෙලා කරන කටයුත්තක් ලියන්න ගියොත් ඒක කරන්න බෑ. පැහැදිලිනේ? අපි ලිව්වොත් එහම මිනිස් ගසක් කපයි නේද? තේරුමක් මිනිස් ගසක් කපයි. ඒකේ අර්ථයක් තේරෙන්නේ නැහැ. සිංහල දන්න කෙනෙකුට නම් තේරෙයි. මේ කිව්වේ දන්නේ නැති කෙනෙක් වුණ විදේශ කෙනෙක් හරි වොම කිව්වොත් අපිට තේරෙයි මේක වෙන්නේ නැති මේ කියන්නේ නැත්තේ කියලා. හැබැයි නිවැරදිව අර්ථය කියවෙන්න නම් මිනිසා ගසක් කපයි වෙන්න ඕන. පැහැදිලිනේ? එතකොට එහෙමනම් මේ මිනිසා කියන පදේ හදාගත්තේ කොහොමද? මේ මුල් මෙන්න මේකට එකතු කළා ආයල්ම. එතකොට මේකට අපි කිව්වා විභක්ති ප්‍රත්‍යය. මේකට කිව්වා පාටිපදික කියන වචනේ කලින් පාටිපදික. නැත්නම් මුල් මුල් නාම ප්‍රකෘතිය කියලා කියන. අපි එහෙමත් කියමු නේද? නාම ප්‍රකෘතිය. පාටිපදික. නාම ප්‍රකෘතිය කියලාත් ලියා ගන්නකෝ. යටින් නාම ප්‍රකෘතිය. එතකොට ඒ නාම ප්‍රකෘතියට විභක්ති ප්‍රත්‍ය එකතු කරලා තමයි ඔන්න අර නාම පදේ හැදුනේ. මිනිසා කියන පදේ හැදුනේ. පැහැදිලිනේ? ඒ විදිහටම තමයි අපිට දැන් වාක්‍යයක් ලියන්න ඕන. මේ ටික දැන් පොත්වල ලියාගන්න තියෙන නිසා අපි මේ ටික මකන කොටස ලියාගන්නේ නේද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන තේක කියලා ලියන්න ඕන. සිංහලෙන් නෙවෙයි පාලියෙන්. හරි. එතකොට අපිට ඒකෙදි නිකම්ම කෙටියෙන් අපි ලියනවා. මුල් ශබ්දය මේ බුදුරජාණන් වහන්සේ කියන එකේ මුල් ශබ්දය බුද්ධ කියන එකනේ. අපි අර කලින් කියපු විදිහට බුද්ධ කියන්නේ මුල් ස්වરૂපය. ප්‍රමේ ඒ කොටස තියලා අපිට මේ කොටස අපි ධම්මං දේසේටි කියලා කියන මේ මෙහෙම ලිව්වොත් මේක හරියන්නේ නැහැ. නිකන් අර මිනිස් ගතක් කපයි වගේ තමයි මෙතන බුද්ධ ධම්මං දේශේති කියලා කිව්වොත්. ඒ නිසා මෙන්න මේකේ අගට අපි විභක්ති සත්‍යයක් එකතු කරන්න ඕනේ. අන්න ඒ එකතු කරන විභක්ති සත්‍ය තමයි අපි දැන් මේ කියාගෙන ආවේ. මේ වගේ මේකට කියනවා කෙනෙක් මුල් වෙලා කිසියම් කටයුතු ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාව කරන කෙනා අපි කතුරුකාරක වාක්‍යයක ඒ ක්‍රියාව කරන කෙනාව තියද්දී මෙන්න මේ විභක්තිය තමයි මේ අපි මේ කතා කරගෙන ගිය ප්‍රථමා විභක්තිය තමයි එකතු කරන්නේ. ඒ නිසා මෙතෙන් අපි එකතු කරනවා ප්‍රථමා විභක්තිය විභක්ති tattya c. මේ c වලට ඕ යන්න ආදේශ කරලා පදේ හදාගත්ත දුක්තෝ කියනවා.
පැහැදිලියි. බුද්ධෝ ධම්මං දේසේති කියලායි වාක්‍ය හැදෙන්න ඕන. එහෙම නැත්නම් අර්ථය ගැලපෙන්නේ නැහැ. අන්න ඒ ටික හදාගන්න මේ බුද්ධෝ කියන පදේ හදාගන්න විදිය ගැන තමයි අපි දැන් මේ කියාගෙන ආවේ. එතකොට මේ ජින වචන යුත්තං හි කියන සූත්‍රය ගැන අපි කිව්වා අපි දැන් මේ හදන්න යන්නේ බුද්ධ දේශනාවේ යෙදෙන වචනයක්. එතකොට මේ වගේ තැනක ඒ ක්‍රියාවක් කරන කෙනා එහෙම නැත්නම් වාක්‍යක උක්ත කර්තෘ තියන්නේ මෙන්න මේ අපි කියපු ප්‍රථමා විභක්තියෙන්. දැන් අපි විභක්ති ප්‍රධාන වශයෙන් හතක් ගැන කියාගෙන ගියා. අපි අර විභක්ති කොලේ පෙරලා ගත්තා නම් හරි. විභක්ති තියෙන කොලයක් තියෙනවානේ. ඒකේ තියෙනවානේ මිනිස් ශබ්දය කියලා එකක් එක පැත්තක කොටුවක් ගහලා තියෙන පැත්ත. මිනිස් ශබ්දය කියලා ඇති. මිනිස් ශබ්දයේ වර්ණ ගැනීම කියලා. එතකොට ඒකේ ඒක වචන බහුවචන කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒක පාලියෙනුයි සිංහලෙනුයි යෙදෙන විදිය තියෙනවා. එතකොට ඒකේ මුලින්ම තියෙනවා මනුස්සෝ කියලා. ඒකට සිංහලෙන් තියෙන්නේ මිනිසා කියලා. නේද? එතකොට ඔන්න ඔය ඒ ඉස්සරහින් ලියලා තියෙනවා ප්‍රථමා විභක්තිය කියලා. ප්‍රථමා කියලා. එදිරිද ප්‍රථමා කියන එක ඊට ඉස්සරහින් තමයි මනුස්සෝ කියලා තියෙන්නේ. ඊට පස්සේ බහුවචනය මනුස්සා කියලා දාලා ඇති. ඒතර මෙන්න මේ ප්‍රථමා විභක්තිය කියන විභක්තිය අපි ඒ කෙලවරට එකතු කරන්නේ පාලි භාෂාවෙන් නම් අපි දැන් කිව්වා මේ ඕ යන්න හැම එකතු කරන්නේ ඒ කෙනා මුල් වෙලා යමක් කරන අවස්ථාවක. ඒක එක අවස්ථාවක්. ඒක යොදා ගන්න ප්‍රථමා විභක්තිය යොදා ගන්න පුළුවන් එක අවස්ථාවක් තමයි කර්තෘකාරක වාක්‍යක උක්ත කර්තෘ. එහෙම නැත්නම් කෙටියෙම කිව්වොත් ඒ ක්‍රියාව කරන කෙනාව කියන්න මෙන්න මේ විභක්තිය තමයි අපි යොදාගන්නේ. ඒ කොටස ඒ විභක්තිය තමයි එකතු කරන්නේ. කිව්වම් පැහැදිලි වුණාද? හරි. බුද්ධ කියන පදේ ප්‍රකෘතිය සී කියන්නේ විභක්ති ප්‍රත්‍ය. ඕ කියන්නේ සී හට වෙන ආදේශය. සී වලට වෙන ආදේශය තමයි ඕ යන්නේ. ඒ දෙක එකතු වුණාම බුද්ධෝ කියන පදේ හැදෙනවා. හරි. ඊට පස්සේ එතනින් පස්සේ මේ තියෙන සූත්‍ර මෙතෙන් වෙනකන් ඔක්කොම ටික සංඥා කාණ්ඩේ අපි කියපු සූත්‍ර. ඉතින් ඒ ටිකෙන් වෙන විශේෂයක් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම සූත්‍රත් අපි යෙදෙනවා. මේ සංඥා ටිකත් අපි මෙතනදී දැනගෙන ඉන්න ඕන කියන එකයි කෙටි අර්ථය. ඒකට මේකෙන් විශේෂ කාර්යයක් මේකෙ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් තමයි අපි මේ පදය හදන්න පටන් ගන්න. මෙතනදී කිව්වා මේ බුද්ධ කියලා පදය යෙදුනම ලිංගංච නිපච්චති. ලිංගය නිපදවනු ලැබේ කියන එකයි මේ බුද්ධ දේශනාවට එකඟ විදියට අපි මේ ලිංගයක් නිපදවන්නයි යන්නේ. අපි දැන් මෙහෙම පදයක් හදන්නයි යන්නේ කියන එකයි කියන්නේ. ඊට පස්සේ මේ විදියට දැන් තියෙද්දි සතෝච විභක්තියෝ. එතනින් පස්සේ මේ ලිං දැන් මේකට අපි ලිංගයක් කියලා අපි නමක් දීලා ඒ ලිංගයෙන් පස්සේ විභක්ති ප්‍රත්‍ය යොදා ගන්න කියලා එකක් තමයි මේ කියන්නේ. මේ සූත්‍රයෙන් කියන්නේ මේ ලිංගයෙන් පස්සේ විභක්ති ප්‍රත්‍ය යොදා ගන්න. විභක්ති ප්‍රත්‍ය එකතු කරන්නේ. කියන එකයි. පැහැදිලිනේ? අර මිනිස් කියන ශබ්දයෙන් පස්සේ ආයන් එකතු කරන්න කියලා කිව්වා වගේ වැඩක් නේ. පැහැදිලිනේ? ඊට පස්සේ මේ බුද්ධ කියන ශබ්දය තියෙනවා. ඒ එකතු වෙන්න ඕන විභක්ති මොනවද කියලා විභක්ති ඔක්කොම ටික එකවර කිව්වා. සී යෝ අං යෝ ওই විදියට. ඒක මේ ටික කොහොම දෙකේ දෙකේ ගොඩවල්. කොහොම තියෙන්නේ? කාණ්ඩ දෙක දෙක. දෙකේ දෙකේ කාණ්ඩ. ඒතර මේ මුලින් කියන්නේ ඒක වචනය. මේ කියන්නේ බහුවචන. මේ එකිනෙක එකිනෙක කාණ්ඩ වලට දැන් මෙහෙම වෙන් කරගෙන ගියපුවාම කාණ්ඩ හතක් තියෙනවා. ඒ හතට අපි නම් දෙනවා. කොහොමද නම් දෙන්නේ? ඔව්. ප්‍රථමා, ဒုတိයා, තතියා ওই විදියට. ඒතර ඒකේ තේරුම මොකද්ද? ප්‍රථමා කියන්නේ ඔව් පළවෙනි විභක්තිය කියන එකයි. ဒုတိයා කියන්නේ දෙවෙනි විභක්තිය. තතියා ඒ ටිකත් ඒ විදියයි. ඒතර ওই විදියට ගිහිල්ලා මේ අන්තිමට තියෙන්නේ මොකද්ද? මේ විභක්තිය සත්වෙනි කියන එකේ තේරුම හත්වෙනි කියන එකයි. ඒතර මේ විදියට මේ විභක්ති හතක් තියෙනවා. සිංහල භාෂාවෙත් ওই විදියටම තියෙනවා. ඒ විභක්ති හතේ තේරුම් තමයි අපි අර දුන්න පොත් ඒ කොලේ තියෙනවා. සිංහලෙනුත් ඒ එක එකේ වෙනස. සිංහලෙනුත් එතකොට එක එක විභක්තියේ වෙනස හඳුනා ගන්න පුළුවන් මේ කොලේ බලපුවම. ඊට පස්සේ ඒකේ මුලින් තියෙන්නේ ඒ ඒක වචන විභක්ති ප්‍රත්‍ය, ඊළඟට තියෙන්නේ බහුවචන විභක්ති ප්‍රත්‍ය. හරි. එතකොට මෙන්න මේ විභක්ති ප්‍රත්‍ය ටික මේකෙන් ගැලපෙන එකක් අපිට ගන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට කියන එකයි මෙතනදි කියන්නේ. ඒක අපි කැමති විදියකට අපිට කියන්න ඕන චට්ටි පදයක් නම් 6 වෙනි විභක්ති පදයක් නම් අපි ඒකයි ගන්න. يعني අපිට අදාළ කියන්න අවශ්‍ය වෙන විදිහේ ඒ විභක්ති ප්‍රත්‍ය ගන්න පුළුවන් කියන එකයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ කියනවා දැන් අපිට ඔන්න මුලින් දැන් අනුපිළිවෙලට මේ ටික ඊට පස්සේ කියාගෙන යනවා විභක්ති එක එක යෙදෙන තැන් සහ ඒවා කොහොමද පද හදාගන්නේ කියන එක. අපිට ලිංගාර්ථයක් කියන්න ඕන නම් ඒ ලිංගාර්ථය කියන තැනකදී ප්‍රථමා විභක්තියයි යෙදෙන්නේ කියලා කියනවා. එතකොට මේ ලිංගාර්ථය කියලා කියද්දී මේ ගැනදී ලොකු විස්තර ගොඩක් තියෙනවා. ඒක කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ අපි යමක් නම් කරන්න පාවිච්චි කරනවා නම් නම ඒකට ලිංගාර්ථයක් කියලා කියනවා. හිතමුක වාක්‍යයක යොදපු නැති වාක්‍යයක යොදන්නේ නැතුව අපි යමක් නම් කරන්න පාවිච්චි කරන වචනේ. උදාහරණයක් විදියට කෙනෙක් අහනවා මේ මොකක්ද? අපි කියනවා පොතක්. එතකොට මේ මොකක්ද? මකණයක්. මොනවා විදියට අපි කියනවනේ? අන්න ඒක තමයි. ඒක එතකොට යමක් නම් කරන්න අපි පාවිච්චි කරපු වචනයක්. පාලියෙන් මොකක් හරි අපි ඒ වගේ අහුවොත් එහෙම උදාහරණයක් විදියට කෝ අයන් මේ කවුද කියලා අහුවොත් එතකොට අපි නමක් කියනවා. බුද්ධ රක්කිතෝ. අපි ඒකෙදි පාවිච්චි කරන්නේ මෙන්න මේ ප්‍රථමා විභක්තිය. ඕ යන්නක් එකතු කරන්නේ අර විදියට මේ හදාගෙන ගිය විදියට. එහෙම නැතුව බුද්ධ රක්කිත කියලා උත්තර දෙන්නේ නැහැ. අපි උත්තර දෙන්නේ ඕ යන්නක් එකතු කරලා. අර මේ ක්‍රමයකයි උත්තර දෙන්නේ. ඒ නිසා අන්න ඒ වගේ අවස්ථාවක මෙන්න මේ ප්‍රථමා විභක්තිය යොදා ගන්න ඕන. මේ ප්‍රථමා විභක්තිය දෙන එක අවස්ථාවක් ඒ වගේ අපි අර නම් කිරීමක් කරද්දී. පැහැදිලිද? හරි. හරි. ඊට පස්සේ දැන් ඊළඟට අපි කරන්නේ ඒකම්හි වත්තබ්බේ ඒක වචන. දැන් අපි ඒ ලිංගාර්ථයක් කියන්න යන්නේ. එහෙම වාක්‍යයක කර්තෘපදයක් කර්මපදයක් ගැන නෙමෙයි දැන් කියන්න යන්නේ. අපි ලිංගාර්ථයක් නම් කියන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ කියන කවුරු හරි කෙනෙක් අහනවා භාග්‍යතුන් වහන්සේව පෙන්නලා මේ කවුද? අපි ඒකට උත්තර දෙන්න ඕන කොහොමද? බුද්ධෝ කියලාද බුද්ධ කියලාද? ඔව් බුද්ධෝ කියලායි උත්තර දෙන්න ඕන. ඒකට මේ බුදුරජාණන් වහන්සේයි කියන එක උත්තර දෙන්න ඕන බුද්ධෝ. මේ කවුද කියලා ඇහුවොත් ප්‍රශ්නයක් බුද්ධෝ කියලා උත්තර දෙන්න ඕන. අන්න ඒ වගේ පදයක් අපි දැන් හදන්නයි යන්නේ. ඒකට අපි ඊළඟට රීතියක් කියනවා ඒකම්හි වත්තබ්බේ ඒකවචනං. එකක් කියන්න ඕන තැනකදී ඒකවචන පදයක් තමයි අපි යොදාගන්නේ. දැන් ඒක පැහැදිලිනේ. ඒකට මේ තියෙන ප්‍රථම විභක්තියේ විභක්තිකත්ව දෙකයි ඒකවචන බහුවචන. අපි එක්කෙනෙක් ගැන නම් කියන්නේ යන්නේ තැනක ඒකවචන ප්‍රත්‍ය ගන්නවා. ගොඩ දෙනෙක් ගැන බහුවචනයක් කියන්න යනවා නම් මෙන්න මේ බහුවචන ප්‍රත්‍ය ගන්නවා. එකතු කරනවා මෙතෙන්ද. දැන් අපි කියන්න යන්නේ ඒකවචනයක් ගැන නිසා අපි ඒකවචන ප්‍රත්‍ය එකතු කළා සීයන්. පැහැදිලි? ඊට පස්සේ මේ බුද්ධ දේශනාවේ හැටියට බුද්ධසි කියලා වචනයක් එහෙම නැහැ. තියෙන්නේ බුද්ධෝ කියලා. එතකොට මේ තී අපුර තිබුණාට ඕකට ආදේශයක් වෙලා ඕ යන්න ආදේශ වෙලා බුද්ධ දේශනාවේ එතකොට තියෙන්නේ බුද්ධෝ කියලා පදයක්. මේ ප්‍රථම ඒකවචනේ ප්‍රථම විභක්තියේ ඒකවචනේ තියෙන්නේ බුද්ධෝ කියලා පදයක්. ඒ නිසා අපි මේ සියන්නට ඕ යන්න ආදේශ කරනවා. ඊට පස්සේ අර පූර්වස්වර ලෝප පූර්වස්වරය වෙන් කරගන්න එක එහෙම පුබ්බමදෝටික සූත්‍රයෙන් කරලා ඊළඟට අපි අර කියපු සරලෝපෝ මාදේශප්පච්චාදීන්හි කියන සූත්‍රයෙන් පූර්වස්වරය ලොප් කරලා පසුස්වරයට එකතු කරනවා. ඒ ටික පැහැදිලි ඇති. ඊට පස්සේ බුද්ධෝ කියලා වචනේ හැදෙනවා. ඒකේ මොනවා හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහන්න බලන්න. ඒක නිපාතයක්. නිපාතයක් වෙන් කරලා තියෙන්න ඕන තු යන්න. එකට ලියලා තියෙනවා අවධාරණයක් කරනවා. ඒක කළා කළ කල්හිම මේ ටික මක මොහොම නම් දැන් ආනන්දාරණ මක ඒ දුන්න කොලයක් අපිට පොඩ්ඩක් දෙන්න පුළුවන් වෙයි. හරක ගන්නවා කියලා මේ අත්මට ගතවත් කියලා. හරි අපි මේ කොලේ පොඩ්ඩක් දැන් බලාගමු. මේ ටික ඉතින් තමන් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. මේ ටික පිළිවෙල මතක තියාගන්න වෙනවා. අපි මේ කියපු විභක්ති ප්‍රත්‍ය ටික ඒකත් මතක තියාගන්න වෙනවා. තීයෝ අංයෝ නාහි තනං ස්මාහි තනං ස්මින් සූ කියන ඒ ටික මතක තියාගන්න වෙනවා. ඒතර ඒ ටික පහලට අපි විභක්ති ප්‍රත්‍ය විභක්ති වලට බෙදලා ඒක වචන බහුවචන වශයෙන් විදියට ලියාගත්තොත් පොඩ්ඩක් කවුරු හරි එහෙම වුණොත් ඒක ඒක වචන බහුවචන බෙදලා විභක්ති නාම නාමයයි විභක්ති තන මේකේ බලාගන්න මේ වර නැගීම මිනිස් ශබ්දය කියලා තියෙන්නේ. දැනට මේක දිහා බලන්න ඕනේ නැහැ. බෝඩ් එකේ තියෙන එක දැනට බලන්න ඕනේ නැහැ. මේ දැනට මේ කොලේ දිහා අපි පොඩ්ඩක් බලාගමු. මේ සිංහලෙන් නම් මිනිස් ශබ්දය. එතකොට පාලි භාෂාවෙන් නම් මනුස්ස කියන ශබ්දය. වර නැගින හැටි තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා ප්‍රතමා කියලා විභක්තියක් නේ. ප්‍රතමා. ඊට පස්සේ ප්‍රතමා ආලපන ဒုတိယා තතියා කරණ චතුත්ති පංචමී ඡට්ටි සත්තමී කියලා මේ තියෙන්නේ විභක්ති ටික. 15ට. ඒ ටික පිළිවෙලට පාඩම් කර ගන්න ඕන. දැන් බෝඩ් එක දිහා බලන්න ඕනේ, කොලේ දිහා බලා ගන්න. හරි. එතකොට මේ ටික සිංහලෙන් ප්‍රථමාවේ මනුෂ්‍ය ශබ්දය කියන්නේ කොහොමද කියමු බලන්න හැමෝම. සිංහලෙන් බහුවචනේ. ඔව්. එතකොට ඊට අදාළ පාලි වචනේ තමයි ඊට යටින් තියෙන්නේ. එතකොට මිනිසා මිනිසෙක් කියලා තියෙනවා නම් ඒක පාලියෙන් කියන්න ඕන. මිනිස්සු කියලා තියෙනවා නම්
මනුස්සා.
එතකොට ඔන්න දැන් ওই ප්‍රථමා විභක්තිය අපි පාවිච්චි කරන්නේ මොකටද කියන එක අපි කෙටියෙන්ම කිව්වොත්, කලින් කිව්ව අපි කෙටියෙන් මතක් කළා, මේ කෙනා මොනවා හරි දෙයක් කරන බවක් කියන්න ඕන නම් ඒ තැනකදී අපි මෙන්න මේ ප්‍රථමා විභක්තිය පාවිච්චි කරනවා. අපි කියන්නේ දැන් මිනිසා ගතක් කපයි. අන්න එයා කරන වැඩක්. මිනිසා සිනාසෙයි. එහෙම නැත්නම් අපි කියන්නේ මිනිසාගේ සිනාසෙයි. එහෙම කියන්නේ. තේරුණා නේද? මිනිසා සිනාසෙයි. මිනිසා දුවයි. මිනිස්සු දුවති. ඒ විදිහටයි කියන්නේ. ඒතොර මෙන්න මේ ප්‍රථමා විභක්තිය අපි පාවිච්චි කරන්නේ වාක්‍යයක ක්‍රියාව කරන පුද්ගලයා. එතෙන්දි කියනවා උක්ත කර්තෘ කියලා. ඒ ක්‍රියාව කරන පුද්ගලයා හඳුන්වන්න දෙයක් වෙන්නත් පුළුවන්. දැන් ඉර පායයි. එතකොට ඒකේ ඉර තමයි ක්‍රියාව කරන කෙනා. දැන් තමන්ම පායනවා නේද? කවුරුත් අල්ලගෙන ඉර ගෙනල්ලා තියන්නේ නැහැ නේ. ඒ නිසා ඒ වගේ තැනක ඉර පායයි. ඒ වගේ තැනක ඒ ඉර කියන පදෙත් ප්‍රථමාවෙන් තියෙනවා. අපිට මතක තියාගන්න තියෙන්නේ ඒ ප්‍රථමා විභක්තිය මෙන්න මේ විදිහට යෙදෙන අවස්ථාව. ඊට අමතරව වෙන මොන වගේ තැන්වලද ප්‍රථමා විභක්තිය යෙදෙන්නේ? දැන් ටිකකට කලින් අපි කිව්වා වාක්‍යයක නැතුව කෙනෙක් ඇහුවොත් යමක් මේ මොකක්ද කියලා අපි ඒක හඳුන්වන්නත් උඩ ප්‍රථමා විභක්තියක් යොදන්නේ. ආපහු වෙන මොන අර්ථවලද ප්‍රථමාව යෙදෙන්නේ? ඔව්, ඒව ගැන අපි පස්සේ කතා කරමු. ඔව්. ඊට පස්සේ තව දැනට අපි කෙටියෙන් ඒ ටික කතා කරගෙන යමු. ආපහු තව යෙදෙන තැනක් තමයි. ඔව්. ඒක ටිකක් දැනට පැහැදිලි නැති වෙයි. ආඛ්‍යාත පූර්ණ කියලා කියනවා. අපි ඒ ගැන විස්තර ඉස්සරහට කතා කරමු. එහෙමනම් අපි දැන් ටිකක් ප්‍රශ්න ටිකක් අහලා බලමු නේද? නාරද වාසුමුණුගේ පොතේදී කෙරුණලු එහෙමනම් නේද? එතකොට ආලපනය කියලා කියන්නේ මොකක්ද? ආලපනය පාවිච්චි කරන්නේ ආලපනේ පාවිච්චි කරන්නේ මොකටද? අභිමුඛීකරණම් කියලා කියන්නේ. ඔබට ආලපනය කියද්දී විස්තරය කරන්නේ අභිමුඛීකරණම් ආලපනම්. මේ වෙන කෙනෙක්ව තමන් වෙත තමන්ගේ අවධානය තමන්ට අවධානය ගන්න. දැන් අපි කියද්දී කියන්නේ අහක බලන් ඉන්නවා නම් නැත්තම් කෙනෙක් ඔන්න හිතාගෙන ඉන්නවා නම් අපි නම කියලා කතා කරනවා නේද? එතකොට අන්න එකවරම මේ අවධානය එනවා නේද? අපි සමහරවිට නම කියලා ප්‍රශ්නයක් අහනවා නේද? එතකොට අන්න අවධානය එනවා. එතකොට අන්න ඒ අවධානය ගන්න අභිමුඛීකරණය තමයි ආලපන විභක්තියේ අර්ථය. එතකොට තව කෙනෙක්ට අපි කතා කරන්න ආමන්ත්‍රණය සඳහා පාවිච්චි කරන විභක්තිය තමයි ආලපන විභක්තිය. පේනවා ඇති සිංහලෙන් එතකොට කොහොමද තියෙන්නේ ඒක? සිංහලෙන්
එම්බා
මිහිත දැන් අපි ඒ වුණාට සිංහලේ අපි මෙහෙම තිබුණාට අපි එම්බා කියලා කියන්නේ නේද කියන්නේ බහුවචනෙත් එම්බා මිනිසුනි එහෙමයි තියෙන්නේ ඉතින් අපි ওই විදිහට කතා කරන්නේ අපි එදිනදා කතා කරද්දී ඉතින් අපි සාමාන්‍යයෙන් ආයෂ්මතුන් කියලා කියන්නේ අන්න ආලසනයක් එහෙම නැත්නම් විමල ජීවායත්ම කියලා කියන්නේ අන්න ආලපනය. ඒක තමයි ආලපනය. කතා කිරීම, කතා කරන්න පාවිච්චි කරන වචන. ඒකට ඊළඟට තියෙනවා ဒုတိයා කියලා විභක්තිය. ඒකට මේ ဒုတိයා විභක්තිය මොකටද පාවිච්චි කරන්නේ? ဒုတိයා විභක්තිය ප්‍රධාන අර්ථය තමයි කම්මත්තේ ဒုတိයා. අපි දැනට ප්‍රධාන අර්ථය විතරක් කතා කරගෙන යම් වැඩි විස්තර ඉස්සරහට අපි මතක් කරනවා. තොර ප්‍රධාන අර්ථය විතරක් අපි දැනට කතා කරගෙන යමු. අපි පරණ වාක්‍යෙම ලියමු. හරි. එතකොට මේ වාක්‍ය අපි වෙන් කරගන්නවා. දැන් වාක්‍යයේ වචන කීයක් තියෙද? වචන 3යි. මේ වාක්‍යයක් සම්පූර්ණ වෙන්න තියෙන්න ඕන ප්‍රධාන අංග දෙකක් තියෙනවා. වාක්‍යයක් සම්පූර්ණ වෙන්න නම් ප්‍රධාන අංග දෙකක් තියෙන්න ඕනේ. මොකක්ද? ඔව් අපි තව කියනවා උක්ත පදය ආඛ්‍යාත පදය කියලා. උක්ත ආඛ්‍යාත. එතකොට මේ ආඛ්‍යාත කියන එකේ තේරුම ක්‍රියාපදේමද? ඔව් ආඛ්‍යාත පද වර්ග කියමු බලන්න එහෙමනම්. ආඛ්‍යාත වර්ග ආඛ්‍යාත වර්ග කියලා අපි එහෙම කිව්වද? එහෙම නෙමෙයි ක්‍රියා වර්ග කියලා අපි කියන්නේ. කියමු බලන්න වර්ග පහ. ක්‍රියා වර්ග පහක් තියෙනවා කියලා දැන් කිව්වේ නේද? ඊට කලින් අපි පැහැදිලි කරගමු මේ වාක්‍යයක මේ කොටස් තියෙනවා. වාක්‍යයක ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕන උක්ත පදයක් සහ ආඛ්‍යාත පදයක්. ආඛ්‍යාත කියන එකේ තේරුම ක්‍රියං ආචික්ඛතිති ආඛ්‍යාතං කියලා කියන්නේ. ආඛ්‍යාත කියන එකේ තේරුම ක්‍රියාවක් කියවෙන පදය. යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන ක්‍රියාවක් කියවෙන පදය තමයි ආඛ්‍යාත පදය. ඒකට ඇත්තටම ක්‍රියාපදය කියලාත් අපිට කියන්න පුළුවන්. එතකොට මේ වාක්‍යයේ සිංහල තේරුම කිව්වොත් කියමු බලන්න දන්න අය. බුද්ධෝ ධම්මං දේසේති. මොකද තේරුම? බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන සේක. එතකොට මේකේ අපි ඔය දේසේති කියන පදය දේශනා කරන සේක කියලානේ කිව්වේ. එතකොට මේ වචන තුනෙන් බුදුරජාණන් වහන්සේ කියලා වචනයක් තියෙනවා, ධර්මය කියලා වචනයක් තියෙනවා, දේශනා කරන සේක කියලා වචනයක් තියෙනවා. අපි දේශනා කරයි කියලා සරලව වචනිගත් ගමුකෝ. දේශනා කරන සේක කියලා අපි ගරුත්වයෙන් කියන්නේ දේශනා කරයි කියලා වචනයක් තියෙනවා. එතකොට ඕකේ ක්‍රියාවක් කියවෙන පදේ මොකක්ද? සිංහලෙන් නම් දේශනා කරයි කියලා කියන්නේ ක්‍රියාපදයක්. ක්‍රියාවක් ගැන කියවෙන පදයක්. ඒ නිසා අපි ඒකට කියනවා ක්‍රියාපදය කියලා. එතකොට මේ ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා. ක්‍රියාව කරන කෙනා. අපි ඒ ක්‍රියාව කරන කෙනාට නමක් කියනවා කර්තෘ කියලා. නේද? අර පොතේ දැන් කියන්නේ නැතිනේ. නේද? කරානේ ආයතන හිරියා. හරි. එහෙමනම් කියමු බලන්න මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ කවුද? බුද්ධෝ කියන පදේ. එහෙමනම් මේ බුද්ධෝ කියන පදේට අපි කියනවා ක්‍රියාව කරන කෙනා කියන අර්ථයෙන් කර්තෘ. හරිනේ. ඊපස් මේක ක්‍රියාව. ඊට පස්සේ මේ තවත් පදයක් තියෙනවා මැද. ඒතරේ ඒ මැද තියෙන පදේ මොකක්ද? ඇයි ඒකට කර්මය
කියන්නේ?
ක්‍රියාවට යටත් වෙන පදේ. අපි මේ ක්‍රියාව අඳුනා ගන්න පොදුවේ පාවිච්චි කරන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කර්තෘ පදේ ලියලා ඊට පස්සේ මෙතන කිං කියලා කර්තෘ පදේ ලියලා ඒ බුද්ධෝ පදේම ලියලා කිං කියලා ප්‍රශ්නයක් අහනවා. කිං ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ ක්‍රියාපදේ දානවා. බුද්ධෝ කිං දේසේති. අපිට ඒක සිංහලෙන් ගත්තොත් කුමක් කියන අර්ථය. කිං කියන එකේ තේරුම කුමක්. මේක හැම තැනම මේ විදිහටම ගැලපෙන්නේ නැහැ. ඇතැම් තැනක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. සිංහලේදී අපි අර්ථය කියাদি කුමක් කියන එකම නෙවෙයි. දැන් පත්ති කර්ම කියලා වෙනම තියෙනවා. යම් තැනකට පැමිණීම වගේ තැනකදී පොඩ්ඩක් ඕකේ අර්ථය අපි වෙනස් විදිහටයි අහන්න ඕනේ. හැබැයි ඒ උනාට පාලියෙන් ওই ක්‍රමයේම තමයි. එතකොට මේකේ බුද්ධෝ කිං දේසේති. ඒකේ තේරුම බුදුරජාණන් වහන්සේ කුමක් දේශනා කරන තේක්ද කියලා ගොත් උත්තරේ එන්නේ. බුදුරජාණන් වහන්සේ කුමක් දේශනා කරන තේක්ද? ධම්මං. අන්න ඒ මේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම ඒකට ලැබෙන උත්තරේ තමයි කර්මපදේ කියලා කියන්නේ. එතකොට කර්මය හොයාගන්න ක්‍රමේ තමයි කත්‍රූපදේ ලිව්වා, කිං කියලා ලිව්වා, ක්‍රියාපදේ ලිව්වා. කත්‍රූපදේ එකතු කිරීම කිං ශබ්දය, ඊට පස්සේ ක්‍රියාපදය ප්‍රශ්නාර්ථ ලකුණක්. ඊට පස්සේ ඒකට ඒක අපි අහලා ඉතින් සිංහලෙන් අහලා බලන්න ඕන. ඒක සිංහලට පරිවර්තනය කරලා තේරුම බලගුවාම අන්න කර්මපදේ හොයාගන්න පුළුවන්. මේ කියන්නේ ඉතින් කත්‍රූකාරක වාක්‍යයක. අපි ඉස්සරහට තව වැඩි විස්තර කතා කරනවා. තොර කෙටියෙන්ම මේ විදිහට මතක තියාගන්න ඒ අනෙක් කතාව තමයි කර්මය කියලා කියන්නේ ක්‍රියාවට ලක් වෙන පදේ, ක්‍රියාවට යටත් වෙන පදේ. එතකොට දේශනා කරන්නේ කුමක්ද කියපුවාම ඒ ක්‍රියාවට යටත් වෙන පදේ ධර්මයක් තමයි දේශනා කරන්නේ. මිනිසා ගසක් කපයි කියපුවාම කර්මපදේ මොකක්ද? මේකෙදි දැන් ඕකේ වචන මාරු කරලා එහෙනම් දැන් තියෙන පිළිවෙල අනුවම හිතන්න යන්න එපා. වැදිරි නේද? මේ හැම වෙලෙම දෙවෙනියට තියෙන්නේ කර්මය, එහෙම එකක් නැහැ. වැදිරි නේද? තියෙන තැන අනුව නෙවෙයි අපි කර්මයද කර්තෘද කියලා තීරණය කරන්නේ. අපි ඒකේ අර්ථයයි බලන්න ඕන. දැන් හදිසියේ හරි තිබුණොත් මිනිසා කපයි ගසක් කියලා කියන්න බැරිද එහෙම? ගසක් මිනිසා කපයි. නේද? මේ නැත්තම් ගසක් කපයි මිනිසා. යොම කියලා දෙනවා හරි වැඩේ අපිට දැන් මැදින් තිබුණේ. මැදින් තිබුණේ කර්මපදේ කියලායි කිව්වේ කියලා එහෙම ගන්න යන්න එපා. ඒක නිසා තියෙන තැන නෙවෙයි. බලන්න ඕන ප්‍රශ්නේ මේ විදියට වාක්‍ය ගලපලා මේකේ අර්ථය මොකක්ද? මේ ක්‍රියාව දැන් ගසක් කපයි මිනිසා කියලා තිබුණා. ගහ කපන්නේ කවුද? අන්තිමට හිටියත් මිනිහම තමයි කපන්නේ. නේද? පිටිපස්සෙන්ම වචනේ තිබුණා කපන්නේ මිනිහම තමයි. එවනම් ආන්න කත්‍රු. එදිනේනි. ඉතින් කපයි කියන එක මැද තිබුණා. ඉතින් ක්‍රියාව කපයි කියන පදේම තමයි. එදිනේනි. ඒතර ක්‍රියාවට ලක් වෙන්නේ ගහ. කැපීමට යටත් වෙන්නේ, කැපීමට ලක් වෙන්නේ, කැපීම ලබන්නේ ගහ. ඒතර මතක තියාගන්න තියෙන්නේ ක්‍රියාව ලබන්නේ කර්මයයි. ඒකයි මේ කර්ම කියන පදේ අර්ථය. ක්‍රියාව ලබන්නේ, ක්‍රියාවට ලක් වෙන්නේ කර්මයයි. එහෙම ගත්තම හරි. ତොට ඒ ගැන අපි ගොඩාක් විස්තර භාෂාවතරණේ පළවෙනි පොත පටන් ගන්න කාලේ ගොඩාක් විස්තර කීවා. ඒ නිසා ආයෙත් ඒක කියන එක ටිකක් පරක් වෙන නිසා අපි එච්චර විස්තර කියන්නේ නැහැ. ඒ ටික පරණ සටහනකින් හරි බලාගෙන නේද? ඒ කාර්ය හිටපු නැති කවුරු හරි ඉන්නවා නම් ඒ සටහනක් හරි බලාගෙන තව අපහැදිලි දැන් තිබුණොත් විතරක් අහන්න. මේකේ තව කියන ඒවා අපහැදිලි වුණොත්. ඒකට මේ කත්‍රෝ කියන පදේ සහ අනිත් කතාව තමයි අපි මතක තියාගන්න ඕන. මේ කත්‍රෝ කියන වචනයයි උක්තය කියන එකයි එකයි දෙකක්. ඒකත් මතක තියාගන්න ඕන. කත්‍රෝ කියන එක වෙන කතාවක්, උක්තය කියන එක තව කතාවක්. තොර මේ වාක්‍යයේ කත්‍රූ කවුද? කත්‍රූ කියන්නේ ක්‍රියාව කරන තැනැත්තා, ක්‍රියාව කරන කෙනා. උක්තය කියලා කියන්නේ ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන පදේ කියන එකයි. මොකද හැම වෙලේම කත්‍රූම නෙවෙයි උක්ත වෙන්නේ, කර්මකාරක වාක්‍යයක ඕක මාරු වෙන නිසා. එතකොට මේකේ මතක තියාගන්න තියෙන්නේ උක්ත වෙනවායි කියලා කියන්නේ ක්‍රියාව, ක්‍රියාවේ ඒක වචන බහුවචන භාවය, පුරුෂ භාවය එහෙම වෙනස් කරද්දී වෙනස් වෙන පදයට අපි කියනවා උක්ත පදය කියලා. ක්‍රියාව කරන කෙනාට අපි කියනවා කත්‍රූ කියලා. එතකොට මේ වාක්‍යයේ උක්ත පදෙත් බුද්ධෝ කියන එකමයි, කත්‍රූ පදෙත් බුද්ධෝ කියන පදෙමයි. ඒ නිසා අපි මේකට කිව්වා උක්ත කත්‍රූ කියලා. හරි, අපි මේ කතාව තව ටිකක් අපි ඉස්සරහට ගිහිල්ලා කියන්නම්. තව වාක්‍යයක් ලියලා අපි එතකොට මේ ඉතිරි විභක්ති ටික ගැනත් ඉක්මනට බලාගෙන යමු. ඒ ඉක්මනට මේ විභක්ති ප්‍රත්‍ය 14 කියාගෙන යමු බලන්න. මේ බෝඩ් එක දිහා බලාගෙන පිළිවෙලට සී යෝ අං යෝ කෝ තව කතාවක් අපෙන් ඇහුවා. ඒක ආශ්මුතුන් කෙනෙක් සමහරට එහෙම සැකේකුත් තියෙනවද දන්නේ නැහැ. මේ දැන් අනුක සම්පන්නාය ඉද්දී එකට කියාගෙන ගියොත් ආපත්‍ති වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් ඉගෙනීමක් කරද්දී ඒ තැනකදී ආපත්‍ති වෙන්නේ නැහැ ඒ සිල්පදින් නේ. අනුක සම්පන්නායත් එක්ක එකට කියවයි කියලා අපි කියද්දි කිව්වයි කියලා එහෙම ආපත්‍ති වෙන්නේ නැහැ. අපි කියවන එක කියවද්දි ආපත්‍ති වෙන්නේ අනාපත්‍ති වාරය මෙතන කියනවා. ඉගෙනීම් කරද්දී අනුප සම්පන්නායත් එක්ක එකට කිව්වයි කියලා ආපත්‍ති වෙන්නේ එහෙම නැහැ. හරි. එහෙම සැකත් සමහරට තියෙන්න පුළුවන්. පද සෝදාම ශික්ෂා පදේ. එහෙම ඇවත් වෙන්නේ නැහැ. කම්මැලිකමට නම් නොකිය ඉන්නේ ඒක හොඳ නැහැ. මේ අර වගේ සැකේකින් නම් හිටියේ එහෙමත් සමහර විට ඉන්නවත් දැන්නේ. හරි. එතකොට මේකේ මේ විභක්ති හතර මේ විදිහට ප්‍රත්‍ය 14 බෙදලා ගියේ හැටි ඒක වචන බහුවචන විදිහට. එතකොට ඒක වචන ප්‍රත්‍ය ටික මේ පැත්තේ තියෙනවා, බහුවචන ප්‍රත්‍ය හා පැත්තේ තියෙනවා. මේ ටික අනිවාර්යයෙන්ම පාඩම් තියෙන්න ඕන. මේ ටික මතක තියාගෙන ඉන්න ඕන. ඉතින් එක සූත්‍රයක් නේද? සීයෝ අං යෝ නාහි තනං ස්මාහි තනං ස්මින්සු දන්න ප්‍රත්‍ය ටික. ඒ ටික අපි හුරු කරලා තියාගෙන ඉන්න ඕන. හරි. එතකොට අපි දැන් මේ ප්‍රථම විභක්තිය යෙදෙන අවස්ථාවක් ගැනයි කතා කරේ. මෙන්න මේ වාක්‍යය. එතකොට මෙන්න මේ කත්‍රූපදී, උක්ත කත්‍රූපදී ප්‍රථමාවෙන් යෙදෙන්නේ. ඊට පස්සේ අපි මේ කිව්වා ක්‍රියාවට ලක් වෙන පදේ කර්මපදේ කියලා. මේ කර්මපදේ දියන්නේ අපි ဒုတိයාවෙන්, ဒုတိයා විභක්තියෙන්. ඒක මතක තියාගන්න. එතකොට මේ ဒုတိයා විභක්තිය යෙදෙන තැනක් තමයි ඒකට අපි කියනවා අනුක්ත කත්‍රූ කියලා. අනුක්ත කත්‍රූ යෙදෙන ප්‍රධාන යෙදීම. එතකොට මෙතනින් ඉස්සරහින් මේ ප්‍රධාන යෙදීම ලියාගත්තා නම් හොඳයි නේ. මෙතන ඉන්නවා අනුක්ත කර්මය. ඔව්. වචනේ පැතුම අනුක්ත කර්මය. තොට ප්‍රථමා වෙන්නේ මොකක්ද? අපි එතන කත්‍රූ අර චතුත්ති වලට එහෙම එක ලබන්න දීමක් ලබන්න ඒ විදිහට නේද
ඒක
ඔව් පහක් නැහැ තමයි
ඒක හොඳ
හරි එතකොට මේ ဒုတိယා විභක්තිය යෙදෙන්නේ මේ වගේ වාක්‍යක කර්මපදේ ගැන කියන්නයි. තතියා විභක්තිය යෙදෙන්නේ කොතනදීද? විමල ජීව ආයත්ම. අනුක්ත කත්‍රෝ කියලා අපි කියනවා. අපි ඒක අඳුනගන්න ලේසි ක්‍රමයක් තමයි විසින් කියන පදයත් එක්ක ඊට අමතරව සමග කියන පදය එක්කත් සමග වගේ නිපාතත් එක්කත් තතියා විභක්තියේ යෙදෙනවා. ඒකට කෙටියෙන් අපි සරලම මට්ටම ගත්තොත් විසින් කියන පදයක් තිබුණා. ඒ තැනකදී මේ තතියා විභක්ති පදේකුයි තියෙන්නේ. මිනිසා විසින් ගස කපනු ලැබේ. එහෙම නැත්නම් මිනිසා විසින් කැපූ ගස. අන්න ඒ විදිහට කියපුවා මේ මිනිසා විසින් කියන කොටස තතියා විභක්ති. විසින් කියන කොටසකුත් එක්ක. පැහැදිලිද? තොර කරණ විභක්තිය කියලා කියන්නේ කරණ විභක්තියෙන් කෙරෙන්නේ මොකක්ද? කරණයි කියලා කියන්නේ උපකාරවද්දී ක්‍රියාව කරන්න උපකාරවද්දී අපි කරණ විභක්තියෙන් තියෙනවා. උදාහරණයක් විදිහට පොරොවින් ගස කපයි. අපි කොහොමද කියන්නේ? මනුස්සෝ රුක්ඛං කින්දති. මිනිසා ගස කපයි. මිනිසා පොරොවෙන් ගස කපයි කියලා කොහොමද කියන්නේ? මනුස්සෝ පොරොවට කියන්නේ පරසු කියලා. එතකොට ඒකේ කරණ විභක්ති එය හදාගන්නේ නා යන්න එකතු කරලා පරසුනා කියලායි කියන්නේ. පුරිසෝ පරසුනා රුක්ඛං කින්දති. මිනිසා පොරොවෙන් දැමේ නා යන්නක් නේ තියෙන්නේ. ඒ නා යන්නන එකතු කරන්න ඕන කරණයට පැහැදිලි. එතකොට තතියා කරණ දෙකටම මෙතන නා යන්න තතියා කරණ කියන දෙන්නටම නා යන්න එකතු වෙන්න ඕන. එතකොට පරසු කියන පදයට නා යන්න එකතු කරලා පරසුනා. එතකොට පොරොවෙන් ගස කපයි. එතකොට ඒකේ තේරුම පොරොවෙන් ගස කපයි කියන එකේ තේරුම මොකද්ද? කරණ කොට කියලා කිව්වම අපිට තේරෙන්නේ නැහැ. පොරව උපකාරයෙන් කියන එකයි තේරුනේ. පොරව උපකාරයෙන් තමයි ගහ කපන්නේ. අන්න එතකොට මේ යමක උපකාරයෙන් ක්‍රියාව කරනවා නම් අන්න ඒ උපකාරවත් පදය කරණ පදය අපි තියන්නේ තතියා විභක්තියෙන්. කරණ කියලා වෙනම කිව්වට තතියා විභක්තියේම ප්‍රභේදයක්. ඒ දෙකේ වෙනසක් නැහැ. දෙකම එක වගේ. එතකොට ඊට පස්සේ චතුත්ථී කියලා විභක්තියක් තියෙනවානේ. මේ චතුත්ථී විභක්තිය යෙදෙන්නේ මොන වගේ තැනකදීද? සම්ප්‍රදානය කියලා ඉස්සරහින් ලියලා තියෙනවා. මොකද්ද සම්ප්‍රදාන කියන එකේ තේරුම? එතකොට ඒ දෙන කෙනාද? ද දෙන වස්තුවද? දීමක් ලබන්නා කියලායි අපි අර්ථ කියන්නේ. එතකොට යම් දීමක් ලබනවා නම් කෙනෙක් ඒ දීම ලබන කෙනා චතුත්ථී විභක්තිය. උදාහරණයක් කියමු බලන්න. මේකේම අනිත් පැත්තේ උදාහරණ තියෙනවා. මේ කොළේම අනිත් පැත්තේ අර වාක්‍ය 18ක් තියෙන්නේ. ඒකේ 11 වෙනි වාක්‍ය. ඔව්. කියමු බලන්න කවුද ධම්මතිලකායස්ම කියමු බලන්න ඒක 11 වෙනි වාක්‍ය. ඒක 11 වෙනි වාක්‍ය කියවන්න.
බුද්ධු පරස්සස්ස මනුස්සාය.
තව තියෙනවා. ඉවර නෑ වාක්‍ය.
ධම්මං දේසේති. බුදුරජ මිනිස්සු බුද්ධ දම් දේශනාවේක.
එතකොට දැන් මේ අපි තව උදාහරණයක් ගමු. උපාසකෝ යාචකස්ස වත්තං දේති. උපාසකතුමා යාචකයාට වස්ත්‍රයක් දෙයි. උපාසකෝ යාචකස්ස වත්තං දේති. එතකොට ඔය දුන්නේ කවුද? දීම කලේ උපාසකෝ. ඒ පදේ අන්න ඒ නිසා තමයි ප්‍රථමාවෙන් තිබ්බේ. ඒ ක්‍රියාව දීමේ ක්‍රියාව දැන් ඔකේ ක්‍රියාපදේ මොකක්ද? ක්‍රියාපදේ දෙයි. දේති කියන ක්‍රියාපදේ. ඕක නෙවෙයි ඈ. අපි දැන් කියපු වාක්‍යය ඇහුවේ ඈ. උපාසකෝ යාචකස්ස වත්තං දේති කියන වාක්‍යයේ ක්‍රියාපදේ ඔව් දේති කියන ක්‍රියාපදේ. එතකොට ඒකේ ඒ දීම කරන්නේ කවුද? කර්තෘ කවුද? උපාසකතුමා. ඒ නිසා අපි ඒක තියන්න ඕන කර්තෘ පදේ ප්‍රථමාවෙන්. ඒ නිසා තමයි උපාසකෝ කියලා තිබ්බේ. අර ඕ යන් එකතු කරලා බුද්ධ ශබ්දේ වගේ. බුද්ධ ශබ්ද බුද්ධෝ කියලා හැදුවා වගේ උපාසකෝ කියලා ප්‍රථමාවෙන් තිබ්බේ. එතකොට ඒ දුන්නේ මොකක්ද? වස්ත්‍රයක්. එහෙමනම් ඒක මොකක්ද මේ වාක්‍යයේ? මේ වාක්‍යයේ මොන පදයද? දීම ඒ දීමට ලක්ුණ දෙයි. කර්මපදේ. වස්ත්‍රයනි දුන්නේ. ඒ දීම කියන ක්‍රියාපදයට ලක්ුණ දෙයි. ඒකට යටත් වුණ පදේ තමයි වස්ත්‍රය කියලා කියන්නේ. එහෙමනම් ඒක කර්මපදේ. ඒක තියන්න ඕන ဒုတိයාවේ. අන්න ඒ නිසා තමයි අර මේ අං කියන කොටස එකතු කරලා වත්තං කියලා වචනේ හදාගත්තේ. වත්තං. පැහැදිලි නේද? ဒုတိයාපදයක්. මෙන්න මේ ධම්මං වගේ. වත්තං. manussෝ වත්තං දේති. මනුෂ්‍යා වස්ත්‍රයක් දෙයි. එහෙමයි වාක්‍යය. එතකොට මේ දීම ලබන කෙනාව අපිට ඒ අතරට තව එකතු කරන්න උනා. කාටද මේ වස්ත්‍රය දුන්නේ? ඒ කෙනාව මනුස් යාචකත්ව කියලා අන්න ඒ දීම ලැබපු කෙනාව මේ වස්තුවට කලින් ඒක දාන්න උනා. එතකොට මනුස්සත් මේ යාචකස්ස වත්තං දේති කියලා පදේ හැදුණා. එතකොට මේ යාචකස්ස කියන පදේ චතුත්ති විභක්ති සම්ප්‍රදානයි කියන එකේ තේරුම දීම ලබන්නා කියන එකයි. ඒකත් එතකොට සටහන දාලා තියාගන්න. දීම ලබන්නා සම්ප්‍රදාන කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන හයන්නක්නේ. මේ හයන්නක් මේ එකතු කරන්න ඕන. මූලික වචනේ යාචක යාචක. ඊට පස්සේ මේ හයන්න එකතු කරා. යාචකස මේ එන්න ඕන. හැබැයි මේ හයන්න එකතු වෙන තැන්වලදී අමතරව අල්ස හයන්නක් අලුතින් ගන්න කියලා තියෙනවා. ඒ නිසා තමයි වචනේ ඒකට හැදෙන්නේ යාචකස්ස කියලායි. මේ චතුත්ත්‍ය හයන්නනේ නැත්තම් එකතු වෙන්න ඕන. ඒ වුණාට අමතරව සයන්නක් මැදින් ඇවිල්ලා යාච කස්ස කියලා පදේ හදුවා. හරි නේද? ඊට පස්සේ මේ පංචමී කියන විභක්තිය යෙදෙන්නේ අපාදාන අර්ථයේ. අපාදානය කියලා කියන්නේ වෙන්වීම කියන. වෙන් වෙන්නේ යම් තැනකින්ද? එතකොට මේ පංචමියෙන් එන්නේ යම් තැනකින් යම් කෙනෙකුගෙන් අපි වෙන් වෙනවා නම් මිදෙනවා නම් අන්න ඒ කාගෙන්ද මිදෙන්නේ කාගෙන්ද වෙන් වෙන්නේ ඒ පදේ මෙන්න මේ පංචමී විභක්තියෙන් යෙදෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේකේ තියෙන වාක්‍යයක්ම ගමු නේද? මේක නම් බය විමර්ථයක් පෙන්ලා තියෙනවා. අපි ගමු අපි තාපසෝ වනම් හා ගාමං ආගච්ඡති. ගාමං ගච්ඡති කියන්නේ තාපසෝ වනම් හා ගාමං ගච්ඡති. ඒ වාක්‍ය බලා ගන්න. තාපසතුමා කැලෑවෙන් ගමට යයි. ක්‍රියාව මොකක්ද? ගච්ඡති කියන එක. යයි කියන එකනේ ක්‍රියාව. එතකොට යන්නේ කවුද? ක්‍රියාව කරන්නේ කවුද?
තාපසෝ.
අන්න ඒ ක්‍රියාව කරන කෙනාව අපි අර බුද්ධෝ කියලා තිබ්බා වගේ ප්‍රථමාවෙන් තිබ්බා. ඕ යන්නක් කෙලවරට එකතු කරලා. හැම තැනම ඕ යන්නම එකතු කරන් යන්න එපා. අපි ඒවා ඉස්සරහට කතා කරද්දී පැහැදිලි වෙයි. එතකොට මේ යන තැන පාලි භාෂාවේදී ဒုတိයාවෙන් තියන්නේ. යන තැන ဒုတိයාවෙන්. අන්න ගාමං කියලා තියෙනවා. යන තැන. එතකොට කොතනින්ද කොතනින් වෙන් වෙලාද ගමට ගියේ? වනයේ කැලෑවෙන්. ඒ නිසා තමයි වනම් හා කියලා අන්න ඒ වෙන් වුණු තැන පංචමියෙන් තිබ්බා. වන කියලා කියන්නේ කැලෑවක මෙන්න මේ ස්මා කියන එකට ආදේශයක් වෙනවා. ඉතින් වනස්මා කියලා කියමු. තාපසෝ වනස්මා ගාමං ගච්ඡති. තාපසතුමා කැලෑවෙන් ගමට යයි. මෙන්න මේ ස්මා කියන කොටස වන කියන කොටසට එකතු වෙලා. වන කියන්නේ කැලෑවට. ඒකට ස්මා එකතු වුණා වනස්මා. ඒකේ තේරුම එතකොට සිංහලෙන් නම් ඕ අර ගින් කියලා කෑරලා තමයි සිංහලේදී එකතු කරන්නේ වචනෙට අගට මේ පංචමියෙන්. සිංහලේදී එන් කියලා කොටසක් එකතු කරනවා. එතකොට වනයෙන් කැලෑවෙන් ඒ වෙනුවට පාලි භාෂාවේදී එකතු කරන්නේ ස්මා කියලා කොටසක්. පැහැදිලි? ඔව්.
හොඳ ලැබීමක් ලබන එකක් කියලා
කිව්වා. ඔව්. ඒ වැඩි විස්තර අපි පස්සේ කතා කරමු. ඔව්. එහෙම නැත්නම් චට්ටි කියලා කියන්නේ ඉතින් ඒත් ඒකේ වෙනසක් නැහැනේ රූපේ. ක්‍රියා රූපේ වෙනසක් නැහැ.
ඒකත් නරක ලැබීමක් එන්නේ නැහැ මේ
සම්පූර්ණ. ඔව් නරක ලැබීමේදී රූපය ඒත් ඔය රූපේම තමයි. පහාරම් දේති කියපුවාම ඒකෙදිත් ඒක චට්ටි කියලා කියනවා. ත්‍රූපේ ක්‍රියා රූපේ එකයි. මේ නාම රූපේ එකයි.
ඒ දුර චට්ටි නෑ නේද?
ඒවා දැන් අහන්න එපා පැටරෙනවා අනිත් අයට. මේ විශේෂ ඒවා අපි පස්සේ කතා කරමු. ඉස්සරහට මේ විභක්ති ප්‍රත්‍යය කතා වෙනවානේ. විභක්ති ටික ලැබෙච්ච. ඒවා කාරක කාණ්ඩයේදී විස්තර වෙනවා. සිංහලයේදී මේ චතුත්තිය කියද්දි ට කියලා කියන්නේ. චට්ටිය කියද්දි ගේ. මේ වගේ හතු වෙන කොටස් ටික අපි ඉස්සරහට වෙනම සටහනක් දෙන්න. මෙතනත් සිංහලයේදී එන් කියන කොටසකුත් තියෙනවා. එන් කියන එකට අමතරව කරන කොටගෙන කියලා. කෙරෙහි එහෙම නැත්නම් හි මත මෙන්න මේ වගේ අර්ථවල සප්තමී විභක්තිය යෙදෙනවා සිංහලයේදී. මෙන්න මේ ටික දැන් අපිට ඔය හුරු නැතිකම නිසා සමහරට මේවා පැටදෙනවා. සිංහල හුරු නැත්තම් ඒ නිසා මේ ටිකත් අපි ටිකක් කියවලා හුරු කරලා තියාගෙන ඉන්න ඕන. දැන් මේ සිංහල දන්නේ නැති නිසාත් සමහර විට පැටලෙනවා. මතක ඇති දැන් ළඟකදී ඉස්කෝලේ ඉඳන් ආපු අයට නම් නේද? අනිත් සමහර විට ටිකක් දැන් මේ මුලින්ම මේ ටික අමතක ටිකක් අපහැදිලි වුණාට ඉස්සරහට ටිකක් කරගෙන යද්දි මේ ටික තේරෙනවා. ඒ නිසා හොඳම දේ ටිකක් මේක යෙදෙන්න ඕන. ටිකක් මේක බලලා හුරු කර ගන්න ඕනේ. එහෙම කරගෙන යද්දි මේ ටික පුහුණු වෙනවා Tamanට. ඒ යෙදෙන අර්ථ එකින් එක යෙදෙන විදිය ගැන අපි සටහනක් දාපු කොලයක් තියෙනවා. අපි ඒක ඊළඟ දවසේ වගේ දෙන්නා නේද? සිංහල භාෂාවේ ටික වෙන් වෙන විදිය. පැරණි හිටපු ස්වාමීන් වහන්සේලාට නම් ලැබුණා නේද? ලැබුණා නේ නේද හැමදේම? දැන් ලැබුණාදවත් මතක නැද්ද? ලැබුණාදවත් මතක නැද්ද සර්? ඒක තමයි. ඒක තමයි ලැබුණාදවත් මතක නැතු. මේ තියෙන්නේ මේ ඉතිරි කොළ ටික මේ. ලැබුණ නැති වෙන්න විදියක් නැහැ දැන් මේ ඉතිරිත් වෙලා. හිටපු අයට වැඩි වෙලා මේ ඉතිරි වෙලා. හරි. එතකොට අපි දැන් මේ පංචමිය ගැන කතා කළේ පංචමිය විභක්තියෙන් ඒ කියන්නේ යම් තැනකින් ඉවත් වෙනවද? ඒ තැනකදී පංචමිය විභක්තිය යෙදෙනවා. එතකොට අපි මේ කිව්වේ ප්‍රධාන අර්ථය. ඊට වඩා තව ඒ එක විභක්තියක අර්ථ ගොඩක් තියෙනවා. අපි මේ කිව්වේ ප්‍රධානම අර්ථයක්. ඊට අමතරව යම් දෙයකින් බය වෙනවා නම් ඒ තැනකදීත් මේ පංචමිය විභක්තිය යෙදෙන්නේ. එතකොට බය වෙන්නේ කාගෙන් හරි බය වෙනවා නම් අපි කියන්නේ මම යකෙකුගෙන් බය වුණා කියලා කියනවා අන්න අහං යක්ඛම් හා කියලා එක මේ යකෙක්ගෙන් මෙතන යක්ඛස්මා කියන බුලන් යක්ඛම් හා දෙකම හරි ඒ විදිහටයි කියන්නේ මම යකෙකුටවත් බය නැහැ කියලා කියන්නේ ඒ වගේ කියන්නේ සිංහලයේදී නම් තයන්නක් දාලා කියනවා එතනදී නේ යකෙකුට බය වුණා
සමහර විලවෙන්න පොඩ්ඩ වෙනස් වෙනවා දැන් ගමට කියනකොට
ඔව් තියෙනවා තියෙනවා සිංහල භාෂාවේ මේක නියත නැහැ ဒုတိයාවට ဒုတိයා පදයකත් මේ තයන්න යෙදෙනවා එතකොට ඔව් චතුත්තියේනේ කොහොමද යෙදෙනවන්නේ ඒ ဒုတိයාවෙත් යෙදෙනවා මව පුතාට පහර දෙයි හොරා මිනිසාට ගසයි අනේ දැන් වල ඒ ගුටි කාපු ගුටි කන එකට ලක් වුණ කෙනා ဒုတိය අපදී ඒ වුණාට තියලා තියෙන්නේ තයන්නක් දාලා සිංහලේ. එතකොට ඔක පාලි භාෂාවෙන් නම් චෝරෝ manussං පහරති. සොරා මිනිසාට පහර දෙයි. එතකොට සිංහලෙන් ඕක නිවැරදිව තව කියන ක්‍රමයක් තමයි සොරා මිනිසෙකු පහර දෙයි. ඒ වගේ. එතකොට ඒ වුණාට සිංහලේ අපි කියද්දි කියන්නේ මිනිහෙකුට ගැහුවා. එහෙම කියන්නේ නේද? හරි. ඊට පස්සේ මේ චට්ටිය නම් හරි ලේසි. චට්ටි එක සිංහලෙන් නම් අඳුර ගන්න වඩා ලේසි මේ ගේ කියන කොටසක් එකතු වෙනවා. මිනිසාගේ. ඒතර පාලියෙන් ඒකට කරන්න තියෙන්නේ වචනේ අගට මේ සයන්න මෙන්න මේ මේ විදිහටම චතුත්තිය වගේම හයන්නක් එකතු කරනවා. ඒත් එක්ක ඊට මැදට අල් සයන්නකුත් දෙන්න ඕන. සුස්ස කියන කොටසක් එකතු වෙනවා. නාම පදි. ඊටවට මිනිසාගේ කියලා කියන්නේ කොහොමද? පාලියෙන්. මිනිසාගේ මුල් පදේ manuss ඒකට උස්ස කියලා කොටස එකතු කරලා කියනවා. කොහොමද? පුරුෂයාගේ බුදුරජාණන් වහන්සේගේ ගසේ රුක්ක කියන රුක්ක කියන්නේ ගහට ගසගේ කියන අර්ථය අපි සිංහලෙන් කියන්නේ ගසේ කියලා නේද ගසේ අත්ස බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන මුල් ශබ්දයට මේ ටික එකතු කරලා කියන්න තියෙන්නේ මහ ලොකු විද්‍යාවක් නෙවෙයි නේද ඒ මුල් ශබ්දයට මේ ටික එකතු කරලා කියනවා එතකොට උපාසකයාගේ තාපසතුමාගේ එහෙමයි කියන්නේ. එතකොට පැහැදිලිය තියෙන එක. ගැටලුවක් මොන හරි තියෙනම් අහන්න. එතකොට ඕකේ බහුවචනේ කියන්නේ කොහොමද? නම් කියලා කොටසක් තමයි එකතු කරන්න ඕන. හැබැයි මෙතන අඟ තව මේ දීර්ඝයකුත් වෙනවා අයන්නේ ඉවර වෙන වචනවල. ආනන් වගේ කොටසක් තමයි එකතු වෙන්නේ හැම තැනම එහෙම නෙවෙයි. එතන ආයන්නෙන් ඉවර වෙන පදයක් තියෙන තැනකදී තමයි ආයන්න එකතු වෙන්නේ. එතකොට අපි හිතමුකෝ මිනිසුන්ගේ මිනිස් නෙවෙයි මනුස්ස. මනුස්ස. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයන්ගේ තාපසවරුන්ගේ යාචකයින්ගේ හරි ඔය විදිහට ඒ ටික පද අනිත් ඒවත් කියවලා හදාගන්න උඩ ඒවා ටිකත් නේද ඔක්කොම අපිට කියන්න වෙලාව මදි ඊට පස්සේ මේ සප්තමී විභක්තිය යෙදෙන්නේ කෙරෙහි හි මත කියන්නේ අපි කියනවා ගසෙහි කියලා එතකොට දැන් හියන්නක්නේ එකතු වෙලා තියෙන්නේ කෙලවරට ගසෙහි ගස උඩ ගස මත අන්න ඒ වගේ කියන තැනකදී මෙන්න මේ සප්තමී විභක්තිය තමයි යෙදෙන්නේ එතකොට අපි ඒකට එකතු කරන්නේ උස්මින් කියලා කොටසක් මෙතන වචනේ ගසෙහි රුක්ඛ උස්මින් රුක්ඛස්මින් පැහැදිලි නේද එතකොට මිනිසා කෙරෙහි මිනිසාට කියන්නේ මනුස්සනේ ඒකට උස්මින් කොටස එකතු කරලා කියනවා මනුස්ස කොහමද ආ මනුස්සස්මින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධස්මින් බුද්ධ කියලා දාලා මේ කොටස එකතු කරලා කියන හරි නේද හරි එතකොට මේ මේකේ බහුවචනේ අයන්නෙන් ඉවර වෙන පදවලදී ඒ යන්න එකතු කරලා තමයි කියන්නේ ඒසු කියලා කොටසක් එකතු වෙලායි කියන්නේ ඒසු කියන කොටසක් එකතු වෙලා කියන්න ඕන බුදුරජාණන් වහන්සේලා කෙරෙහි බුද්ධේසු මිනිසුන් කෙරෙහි තාපසවරු කෙරෙහි යාචකයන් කෙරෙහි හරි ඔන්න ඔය ක්‍රමයට ඉතිරි ඒවා ටිකත් හිමීට බලලා තියාගන්න ඔය එකම භාෂාවතරණේ පළවෙනි පොතේ අයන්නෙන් ඉවර වෙන ශබ්දවල මේ එකතු වෙන කොටස් ටික වෙන් කරලා පෙන්නලා තියෙනවා නේද තොර මේ දැන් හැම වෙලේම මේ යෝ ඒ විදිහටම තියෙන්නේ නැහැ පොඩි වෙනස්කම් මේවට වෙනවා තොර මේ වගේ වෙන වෙනස්කම් අනුව තමයි අපි අර කියන්නේ වර නැගීමක් කියලා කියන්නේ නේද වර නැගීම එතකොට අයන්නෙන් ඉවර වෙන පද වෙනම ක්‍රමයකට තමයි වර්ණගින්නේ. අයන්නෙන් ඉවර වෙන වචන තියෙනවනේ. අයන්නෙන් ඉවර වෙන වචනවලදී මෙන්න මේ ටික හැදෙද්දි මෙතන ඕ යන්නක් වෙනවා මේක. මේක ආ යන්නක් වෙනවා. මේක මේ විදියමයි. මෙතන ඒ යන්නක් වෙනවා. මෙතන ඒන කියලා කොටසක් දිනවා. මේක වෙනසක් වෙන්නේ නැහැ මුලට ඒ යන්නක් එකතු වෙනවා මෙතන ඔස්ස කොටසක්
ආය කියලා පොඩි ආය
ඔක් එක අපි එක නිතරම යෙදෙන්නේ නැහැ ආය මේක තව ආදේශ වෙනවා ඔන්න ওই විදිහටයි පද ටික හැදෙන්නේ අපි ඒක නිසා බුද්ධ ශබ්දයේ එක වතාවක් කියාගෙන යමු ওই කොටස් ටික එකතු කරලා කියමු බලන්න ඒ ටික අපි පස්සේ කියමු ඒ ආදේශ වෙනපත් දැන්ට හැදෙන මූලික පද ටික කියාගෙන යමුකෝ හරි නේද ඒ ක්‍රමයටයි හැදෙන්නේ එතකොට ඒ වගේ අර්ථ බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ කරණ කොටගෙන බුදුරජාණන් වහන්සේලා කරණ කොටගෙන බුදුරජාණන් වහන්සේට, බුදුරජාණන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේගෙන්, බුදුරජාණන් වහන්සේලාගෙන්, බුදුරජාණන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේලාගේ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි, බුදුරජාණන් වහන්සේලා කෙරෙහි. ඔය රටාවටයි මේ අර්ථ ටික එන්නේ. සුදුසු විදියට එතකොට මේ වාක්‍යයේ අදාළ විදියට අපි පද ටික ගලපලා ලියා ගන්න ওই විදියට පුරු කර ගන්න ඕනේ. තව මේ ටිකේ ගැටලු තියෙන ඉක්මනට විනාඩියකින් අහන්න බලන්න. හරි, ඒ විභක්ති පාඩම පටන් ගත්ත නිසා මෙච්චර විස්තරයක් කළේ. මේ විභක්ති කියන එක ගැන හැඳින්වීමක් නිසා ඉතිරි ටික දැන් මේ විභක්ති මේ පද ටික ඔක්කොම හැදෙන හැටි එකින් එක ඉස්සරහට සූත්‍ර වලින් කතා කරගෙන යනවා. ඒක නිසා මේ මෙතනින් ඉස්සරහට ආපහු මේ විස්තරය අපි කියන්නේ නැහැ. මේ විදිහට වාක්‍ය එන්නේත් නැහැ. ඒ නිසා මේ ටික මතක තියාගෙන දැන් මේ දුන්න කොලෙත් ළඟ තියාගෙන ඒ විදිහට බලාගෙන යම් නේද? ප්‍රශ්න නැතුව ඇති නේද? හරි, ඊට අමතරව තව ඉතින් මේ වගේ වෙනස් වෙනස් පදක් තියෙනවා තව. ඊට වෙනස් විදිහට හැදෙන පද, ප්‍රධාන පද ඊට අමතරව ඒව ගැන ඉස්සරහට අපි කතා කරනවා. මහර ගැටලුව එහෙම තියේද? තව සන්තානන්දය
කලින් කී සම්පත ලිංගච්ච විපච්චිතය කියන සූත්‍රයේදී ඒක ධාතුපච්චේ විපච්චි වචිතමත් කියන කෙනෙක් ඒ શબ્ද රූපේ ලිංගය කියලා කියනවා. ඊට පස්සේ ආපහු ලිංගාර්ථය කියන එක කියවනේ. ඒක ලිංගය ලිංගාර්ථය කියලා කියන්නේ අන්ත දෙකක්ද?
ඔක් ගැන මතවාද අද ගොඩක් තියෙනවා. ඔක් ගැන වැඩි විස්තර මේකෙත් කියලා තියෙනවා. හිමීට එක බලාගන්න. මෙතන මේකෙදි මෙහෙම කතාවක් කියනවා. කම්ම කත්තාදී අවත්තන්තරං අප්පත්තු සස්සරූපට්ඨෝ සුද්ධෝ සෝ ලිංගත්තෝ නාම කියනවා. එතනදී මේ කියන්නේ කර්මය බවට, කර්තෘ බවට, වාක්‍යයක කර්ම කර්තෘ කියන ඒ தത്വයටපත් නොවුණු, ඒ අවස්ථාන්තරයකටපත් නොවුණු ශුද්ධ පදයට තමයි ලිංගය කියලා, ලිංගාර්ථය කියලා මෙතන කියන්නේ.
ඒ කියන්නේ පරණැහැම් වෙලා නැති
නැති ශුද්ධ පදේ කියන එකයි. එතකොට ඒත් එක්කම අපි ප්‍රථම විභක්තියේ ද යමක් නම් කරද්දී වුණත් ඒ තැනකදී ඒ ශුද්ධ ලිංගාර්ථය කියන එක හැම විභක්තියකදීම තියෙනවා කියන කතාව කියනවා. ලිංගාර්ථය දැන් සම්ප්‍රදානාර්ථය තියෙනවත් එක්කම ඒක ඇතුලේ හැංගිලා ලිංගාර්ථයක් තියෙනවා. එතකොට මේ ශුද්ධ ලිංගාර්ථය විතරක් අපිට පෙන්වන්න ඕන තැනක් වුණොත් එතනදී ප්‍රථම. එතකොට අනිත් විභක්තිවලදීත් ලිංගාර්ථේ නැතුව නෙවෙයි. ලිංගාර්ථය තියෙනවා. හැංගිලා තියෙන්නේ ඒකට වඩා අනිත් අර්ථය බලවත් වෙලා නිසා විභක්තිය වෙනස් වෙනවා කියලා තමයි විස්තරය කියන්නේ. දැන් අපි උදාහරණ විදිහට සප්තමියට ගැන කියන්න උවමනා වුණාම මේ සප්තමියේ කියන ආධාර අර්ථයෙන් ලිංගාර්ථය වෙහිලා තියෙනවා. ඒ නිසා මේක ඇතුළෙත් ලිංගාර්ථය නැහැ නෙවෙයි.
මොකද ඒක නිසානේ
ඒ ලිංගාර්ථය නිසානේ පදේ හැදෙන්නේ. එතකොට ලිංගාර්ථය යට කරගෙන ආධාරාර්ථය මත උන නිසා ස්මින් ප්‍රත්‍යය යෙදිලා තියෙනවා. එතකොට ඒ වගේ යෙදීමක් නැතුව ආධාරාර්ථයක් නැතුව ශුද්ධ ලිංගාර්ථේ විතරක් අපිට කියන්න ඕන තැනක ප්‍රථම විභක්තිය නේද?
අර කලින් එකේ සංහස ශබ්ද රූපම් කියලා කියේ දැන් මේ අටවිධ රූපේ කතා කරන මේකත් නිකන් ශබ්ද රූපයක් වගේ කියන තරම්
කොතනද?
ලිංගංච නිපච්චතේ කියන එකේ ධාතුපච්චේ විභක්ති වර්ජිත මාත්‍රේ උත් ශබ්ද රූපම් ගන්නවා කියන්නේ
නැහැ. මේ අර්ථයක් නම් නෙවෙයි. නෑ. ඒ කියන්නේ මම විස්තරي බැලුවේ නම් නැහැ.
මේ මම අහලා තියෙන මේකත් එක්කරලා දැන් රූපයක් නේ දැන් ශබ්දයේ කියන එක.
ආ. මේ ශබ්ද රූපය ගැන නම් මම කවදාවත් බලන්න කියන්නම්කො. එහෙම අර්ථයක් නම් මෙතන කියව බව පේන්නේ. ශබ්ද රූපයක් නම් තමයි. කියන පරමාර්ථ වශයෙන් विद्यमान දෙයක්. මෙතනදී ඒකත් අදහස් කළාද කියන මම තව පොඩ්ඩක් බලලා කියන්නම්. තියෙනවා තියෙනවා. ඉස්සරහට තාම කතා කරලේ නෑනේ අපි. ඒක ඉස්සරහට කතා කරද්දී ඒක පැහැදිලි වෙයි. තව මේ කියපු ටිකේ මොනවා හෝ ගැටලුවක් කාට හරි තියෙනා නෑ. ඉස්සරහට එන යමු ටිකක් නේ. එකක් ගැන ලොකුට කියලා නේ. ලීනං අත්තං ගමයතිති ලිංගං කියලා එතන අර්ථයක් කියනවා. එතනදී ඒ අර්ථයට වඩා මෙතනදී ගැලපෙන්නේ ලිගි ධාතුවේ හැදෙන ගමනාර්ථේ කියදෙන. ඒකට අර්ථය වෙත පමුණුවනදී කියන එකයි මෙතන කියන්නේ. විස්තර ටිකක් ටිකක් කියවන්න. අපි ඉතිරි ටික එහෙමනම් කියාගෙන යමු. අතෝවා ඉති ඒව.
අතෝවා ඉති ඒව.
අතෝවා යන පද.
අතෝවා යන පද.
මතු සූත්‍රේහි යෙදේ.
මතු සූත්‍රේහි යෙදේ.
සබ්බ යෝනීන මායේ.
සබ්බ යෝනීන මායේ.
සබ්බ යෝනීන මායේ යනු.
සබ්බ යෝනීන මායේ යනු.
ආදේශ විධාන සූත්‍රයි.
ආදේශ විධාන සූත්‍රයි.
සබ්බ යෝනීනං යනුද.
සබ්බ යෝනීනං යනුද.
ආ ඒ යනුද.
ආ ඒ යනුද.
පද යෝය.
පද යෝය.
පද දෙකකි.
පද දෙකකි.
අපි ඒකේ පද ගලපලා පදාර්ථ කියනවා. අතෝ.
අතෝ.
අකාරය කෙරෙන් අකාරාන්ත පදයන්ගෙන් පර වූ.
අකාරාන්ත පදයන්ගෙන් පර වූ.
සබ්බ යෝනීනං.
සබ්බ යෝනීනං.
සියලු යෝ ප්‍රත්‍යන්ත හා.
සියලු යෝ ප්‍රත්‍යන්ත හා.
නී ආදේශයන්ට.
නී ආදේශයන්ට.
ආ ඒ.
ආ ඒ.
ඔව් පොඩ්ඩක් ඉන්න. වා.
වා.
විවස්ථිත විභාෂා වශයෙන්.
විවස්ථිත විභාෂා වශයෙන්.
ආ ඒ.
ආ ඒ.
අනුපිළිවෙලින්.
අනුපිළිවෙලින්.
ආකාර ඒකාර ආදේශයෝ වෙති.
ආකාර ඒකාර ආදේශයෝ වෙති.
අපි ඊට පස්සේ මේකේ වෘතිය කියනවා. අකාරන්තා පරේසං.
අකාරන්තා පරේසං.
අකාරාන්ත ශබ්දය කෙරෙන් පසුව ඇති.
අකාරාන්ත ශබ්දය කෙරෙන් පසුව ඇති.
පඨම ဒුතියා යෝනීනං.
පඨම ဒුතියා යෝනීනං.
ප්‍රථම ဒුතියා යෝ ප්‍රත්‍යන්තත්. නී ආදේශයන්ටත්.
නී ආදේශයන්ටත්.
යථා සංඛ්‍යං.
යථා සංඛ්‍යං.
අනුපිළිවෙලින්.
අනුපිළිවෙලින්.
වා.
වා.
විවස්ථිත විභාෂා වශයෙන්.
විවස්ථිත විභාෂා වශයෙන්.
ආ ඒ හොಂತಿ.
ආ ඒ හොಂತಿ.
ආකාර ඒකාර ආදේශයෝ වෙති.
ආකාර ඒකාර ආදේශයෝ වෙති.
බුද්ධා.
බුද්ධා.
බුද්ධා යන්වෙන් පදයක් සැකසේ.
බුද්ධා යන්වෙන් පදයක් සැකසේ.
වා ඉතිකින්.
වා ඉතිකින්.
සූත්‍රයෙහි වායයි කීවේ කුමටද.
සූත්‍රයෙහි වායයි කීවේ කුමටද.
අග්ගයෝ.
අග්ගයෝ.
අග්ගයෝ යන තැන.
අග්ගයෝ යන තැන.
මෙම ආදේශය නොවීම පිණිසයි.
මෙම ආදේශය නොවීම පිණිසයි.
හරි. දැන් ඔන්න ඊළඟට අපි කියාගෙන යන්නේ අපිට තව කොටසක් මගේ අරුණාද පුරුද්ද නේද මුල. ඒ ටික කිව්වේ නෑ. බහුම්හි වත්තබ්බේ බහුවචනං යෝ. ඔහිම කොටසක් තියෙනවා, ඒකක් කියන්න ඕනේ. ඒකට බහු බොහෝක් කිය යුතු කල්හි බහුවචන යෝ ප්‍රත්‍යයේදී කියලයි කියන්නේ. ඒක දැන් අවශ්‍ය නෑ දැන්. එතකොට දැන් මේ මොකක්ද කියන්නේ? බුද්ධ ශබ්දයේ ප්‍රථමා බහුවචන පදේ හදන්නයි යන්නේ. එතකොට මේ හදද්දී අපි සම්පූර්ණ ඔක්කොම දැන් හදන්නේ නැහැ. දැන් බෝඩ් මේ නේද, බෝඩ් එකට පොඩි විවේකයක් දීලා බොහොම කෙටියෙන් තමයි සටහනක් දාන්නේ. ඉතිරි ටික දැන් සූත්‍ර Taman තනියෙන් ලියලා හදන්න සුරු කරගන්න ඕන. නෑ, ඔක්කොම ඕනේ. මුල් එකක් එහෙම ලියාගන්න. මුල් එකක් ලියලා ඊට පස්සේ අර නිතරම යෙදෙන සූත්‍ර ටිකක් තියෙනවා. ඒ ටික දැන් අපි කරන්නේ උදාහරණයක් විදිහට බුද්ධ ගින වචන යුත්තන්හි කියලා සූත්‍රය එනවා. ඊට පස්සේ අර සූත්‍ර ටික ඔක්කොම එන නිසා අපි මෙතන පෙය ආරමත් දානවා. ඊට පස්සේ ආපහු බුද්ධ සතෝච විභක්තියෝ කියන එක ඒකත් නම් එන්න ඕන. ඉතින් ඒ කීපයත් අපිට ඉතින් ඔක්කොම දෙයාලමක් කරලා යටින් උත්තර විතරක් ලියන්න එපා. එහෙම බෑ. ඒ අර මූලික මේක අදාළ සූත්‍ර ටික ඊට පස්සේ ලියාගෙන යන්න. ඒ ලියාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒකම්හි වත්තබ්බේ ඒකවචනං කියන එක නෙවෙයි දැන් මෙතෙන් අපිට එන්න ඕන. බහුම්හි වත්තබ්බේ බහුවචනං ඒකත් ලියලා දැන් මෙතෙන්ද යෝ ප්‍රත්‍ය ගන්න ඕන. බුද්ධයෝ මම ඒ ටික විතරයි ලියන්නේ. ඉතිරි ටික මෙතෙන්ද මේ ඉන්න ඕන සූත්‍ර ටික ලියා ගන්න. ඊට පස්සේ මේ යෝ හට ආදේශයක් වෙනවා දැන් කියපු සූත්‍රයෙන්. සබ්බ යෝනීන මාඒ කියන සූත්‍රයෙන් යෝ හට ආයන්නක් වෙනවා. එතකොට දැන් තියෙන්නේ බුද්ධ ආ කියලා. ඊට පස්සේ මේ අයන්න වෙන් කරගෙන ඊට පස්සේ සරලෝපෝ මාදී සප්පච්චයාදීන්හි සූත්‍රය මේක ලොක් කරනවා. ඊට පස්සේ නයි පරංජුත්තේ සූත්‍රය. ඊට පස්සේ බුද්ධා කියලා පදේ හැදෙනවා. සූත්‍ර ටිකකින් තමන් ඊට පස්සේ හිමීට තනියෙන් ලියා ගන්න ඕන. ඔව්, අපි දැන් මේ ලිංගයක් නිපදවන්නයි යන්නේ කියන එකයි කියන්නේ. නාම ප්‍රකෘතිය තමයි ගන්න තියෙන්නේ. ඒ පද හැදෙන්න ඊට පස්සේ ඉන්නේ මේ මේ සීයෝ අංයෝ නාහිතා සූත්‍රයෙන්නුත් පස්සේ තමයි ලිංගත්තේ පඨමා සූත්‍රයේදී තමයි ප්‍රත්‍ය ගන්න මෙතෙන්ද. එතකන් මේ ප්‍රකෘති විතරයි ලියාගෙන ඉන්නේ. ඊට පස්සේ ලිංගත්තේ පඨමා කියලා ප්‍රථමා ප්‍රත්‍ය දෙක ලියා ගන්නවා. එතනදී දෙකම ලියන්න ඕන. ඇයි දැන් එකක්ද දෙකක්ද කියලා කතාවක් නැහැනේ. ලිංගත්තේ පඨමා කියලා බුද්ධ, ඊට පස්සේ සීයෝ දෙන්නම යනවා. ඊට පස්සේ තමයි බොහෝවක් කියන තැනකදී බහුවචනේ විතරයි ගන්න කියලා යෝ ප්‍රත්‍ය විතරක් ගන්නවා ඊළඟ පිටේ. පැහැදිලිද කතාව? මීට උඩ පෙළ එතකොට ඉන්න ඕන බුද්ධ ධන සීයෝ ලිංගත්තේ පඨමා. ඇයි මේ ලිංගත්තේ පඨමා විභක්තිය මේ දෙකමයි තියෙන්නේ ප්‍රථම විභක්තියට? ඒ නිසා දෙකම ලියනවා. දැන් තාම එකක් ඒක වචනේද බහුවචනේද හදන්නේ කියලා තීරණයක් මෙතෙන් දෙනකම් කියවෙන්නේ. ඊට පස්සේ තමයි දැන් අපිට හදන්න ඕන බහුවචන. ඒ නිසා බහුවචන ප්‍රත්‍ය විතරක් ගන්න කියලා මෙතන බහුවචන ප්‍රත්‍ය ගන්න. ඊට පස්සේ මේකට ආයන් ආදේශ කරලා බුද්ධා කියලා අදේ හදාගන්න. බුදුරජාණන් වහන්සේලා කියන එකයි තේරුම. ඊළඟ දවසේ අපි බලනවානේ, අදත් බලනවා. දැන්ට ඒ හදපු පොත් කීපයක් එවන්න. එතකන් දැන් මේ ටික කියන අතර හරි නේද? අපි ඉස්සරහට යමු. දැන් මේකේ අපහැදිලිකමක් තියෙද? දැන් සිද්ධ වෙන දේ මේකයි. පියවර ටික. ඒකට මේ විදියට ඇවිල්ලා ලිංගාර්ථයේ ප්‍රථම විභක්තියේ දෙනවා කියලා සූත්‍රය ලිව්වා. ඊට පස්සේ බොහෝවක් කියන්න ඕන තැනකදී බහුවචනයේ යෙදෙන්නේ කියලා ලිව්වා. ඊට පස්සේ මේ යෝහට ආයන්නක් ආදේශ කරන්න කියලා කිව්වා. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන අර්ථයත් අපි පොඩ්ඩක් බලා ගන්න ඕන. සබ්බ යෝනීන මා ඒ කියද්දි විභක්ති ප්‍රත්‍ය ටික බලද්දි පැහැදිලියදී දැන් යෝ අකුරු විභක්ති ප්‍රත්‍ය ටික ලියාගත්තානේ දැන් නේද? දැන් ප්‍රථමාව ද්විතියාව කියන මේ දෙකේම ඒක වචනය සී අං බහුවචනය යෝ යෝ පැහැදිලියෙන් මෙතන දෙකේම යෝ යෝ කියලා තියෙනවා. මේ සූත්‍රයෙන් කිව්වේ සියලු යෝ හත සහ යෝ මී. මේ මී කියලා කියන්නේ මෙන්න මේ වට වෙන ආදේශයක් තියෙනවා, යෝ හත මී ආදේශය. ඒක මෙන්න මේ මී කියන එක කියන මෙන්න මේ කියපු මී යනයි මේ කියන්නේ. මේ මෙතෙන්වත් මී යනක් කියනවා, මෙතෙන්වත් මී යනක් කියනවා. තොර මෙන්න මේ මී ගැනයි කියන්නේ. එතකොට යෝ ඒවත් දෙන්නේ කිනා, මී ඒවත් දෙන්නේ කිනා. යෝ මී යෝ මී ප්‍රථමාවෙත් යෝ පදේකුත් තියෙනවා, මී පදේකුත් තියෙනවා. ဒုတိယාවෙත් මේ ဒုတိယාවෙත් එහෙම තියෙනවා. මෙතනදී මේ කියපු අර්ථය එතකොට මෙන්න මේ විදියයි කියලා මතක තියාගන්න. එතකොට ප්‍රථමාවේ තිබුණු යෝ සහ නී කියන දෙන්නටම ආ කියලා ආදේශයක් එනවා. එතකොට ဒုတိယාවේ කියවුණු යෝ සහ නී කියන දෙන්නට ඒ කියලා ආදේශයක් එනවා.
ඔය සූත්‍රයේ මේ
ඒ ඉතිරි කතා දැන් අපිට අදාළ වෙන්නේ මෙතනදී ප්‍රථමාවේ යෙදුණු යෝ ගැනනේ මෙතෙන් අදාළ වෙන්නේ. ඒ නිසා අපි එතන ඒ යෝ හට තමයි ඔය ආදේශ
කරන්නේ.
ඔව් අපි ඒ පද එන තැනකදී ඔය ප්‍රශ්න කතා කරමුනේ. දැන් කිව්වට තේරෙන්නේ නැහැ ඔව්. ඔව් ඔව්. ඉතලාදී අපි ඒක කතා කරන තැනකදී මේ සූත්‍රය අපහු එතනදී කතා කරනවා.
ආලෝකන
පදේ නම් එකම එකට හදන්න. ආලෝකන පද දෙකේ දෙක එකට නේද හදන්න. ආලෝකන පදේ දෙකක් වෙනවා නේද? ඔව්. එතකොට ඒක දෙකම එකට ලියන්න පුළුවන්. අනිත් ඒ වගේ දේ. ආ. එහෙම ගත්තේ. මන්නම් කරේ ඒ කාලේ දෙක තැන් දෙක ලියාගත්තා. කියන්නේ දකුණිනු වමිනු. කොමෙන්ට් පොයින්ට් එකක් ඉඳ අඩු වෙනවා මෙතනයි මෙතනයි වගේ ලියාගන්න. පද දෙක සමාවක් දාලා මෙතනයි මෙතනයි කියන කොහොම හරි තමයි. මේක එතකොට පැහැදිලිය තියෙන්නේ නේද? එතකොට අන්නාර ප්‍රථමාවේ තියෙන යෝහට වුණු ආ ආදේශය තමයි දැන් අපි මේ සූත්‍රයෙන් කතා කරන්නේ. මේ යෝ පදේට ආයන්නක් ගන්න කියන එකයි. හරියටනේ තේරුණා. මම ටිකක් ඉස්සරහට යමු නේද. මේකේ සූත්‍රේ වා කියලා කිව්වේ ඇතැම් තැනකදී මේක වෙන්නේ කියලා කිව්වේ ඇයි? අග්ගයෝ කියලා පදයක් තියෙනවා. එතනදී මේ යෝහට ආදේශ කරලා ගන්න බෑ. ඒ නිසා තමයි එහෙම ආදේශයක් උනේ නැහැ. යෝ කියන පදේ එහෙම හිටා. අග්ගයෝ. අග්ගි අග්ගි අග්ගයෝ. එතන අග්ගි ශබ්දයේ අග යෝ පදේ වෙනස් වෙන්නේ නැතුව එහෙම තියෙනවා. ඒ නිසා තමයි මේකෙදි කිව්වේ හැම තැනකදීම නෙවෙයි ඇතැම් තැනක විවස්තිත විභාෂා වශයෙන් කියලා කිව්වේ ඒ නිසා. ඒ යෝ හට තමයි ආයන්නක් ආදේශ වුණේ. දැන් යෝ යන්න ආයන්නක් වුණා. ඒ නිසා තමයි දැන් මේ දැන් යෝ පදේ නැහැ. ඒ නිසා ආයන්න එකතු වෙලා තමයි පදේ හැදෙන්නේ. ඒ නිසා තමයි බුද්ධා කියලා කියදෙන්නේ. යෝ කියලා අයින් වෙලා යනවා. ඒකට දැන් මේ ආදේශයක් වෙනවා කියන්නේ මේ මෙයා මේ තත්ත්වයටපත් වුණා කියන්නේ. ඊට පස්සේ දැන් මෙයා නැහැ.
ඊට පස්සේ ඕ එක කියන්නේ දැන් ඇවිදින යෝගෙන්
නෑ නෑ ඕ නෙවෙයි. ඒ ප්‍රථමාවෙනේ. ඕ යන්නක් උනේ ප්‍රථමාවෙනේ. මේ ප්‍රථමා ඒක වචනේනේ. මේ කියන්නේ දැන් බහුවචන. දැන් බහුවචනේදී ඕ යන්නක් නැහැ. බහුවචනේ තමයි මේ ආයන්නක් උනේ. ආදේශය. එමීට අපව පරණේම බලාගෙන යන්න. තව කවුරු හරි එක කතා කරගෙන නේ. හරි. ඒත් ඉතින් අර කතාවම තමයි. දැන් මෙතෙන්ද විතරක් නෙවෙයි යෝ යෝ පදේ. එතකොට දැන් අග්ගයෝ කියන එකට එතකොට තවත් විභක්ති ප්‍රත්‍යක් වෙනව පෙන්වන්න වෙනවනේ. පැහැදිලිද? දැන් විභක්ති තියෙන්නේ හතයිනේ. ඒ විභක්ති හත විභක්ති හතර නිශ්චිත විභක්ති ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ප්‍රත්‍ය දෙක ගානේ ඒක වචන බහුවචනක 14ක්. ඒ 14 තමයි ඊට පස්සේ අර අකාරාන්ත උනත් ඉකාරාන්ත උනත් හැම එකටම ගන්න ඔය 14. ඒකෙදි දැන් ඒ 14 සමාන නැහැ. දැන් ඒ අකාරාන්ත පදේ වගේ නෙමෙයි කාරාන්ත පදේ. ඉකාරාන්ත පදේ වගේ නෙමෙයි උකාරාන්ත පදේ. ඉතින් ඒ හැම එකටම පොදු වෙන විදිහට තමයි මේ 14 පෙන්වලා තියෙන්නේ. ඒවට වෙනස් ආදේශ කරන්නේ නැතුව ඉතිරි පද හදන්න බෑ. දැන් යෝ පදේ නැතුව අපි ආයන්න ගත්තා කියමුකෝ. දැන් අග්ගයෝ කියන එක හදන්නේ කොහොමද ආයන්න දාලා? අග්ගි කියලානේ තියෙන්නේ. අග්ගයෝ කියන්නේ කොහොමද දාන්නේ හදන්නේ? ඒකට ආකේ ආයන්න දාලා. පැහැදිලි නේද? අන්න ඔය වගේ. එතකොට කඤ්ඤායෝ එහෙම පද තියෙනවානේ. අන්නේ යෝ කියන පදේ ඒ වගේ තැන්වල යෙදෙනවා. ඒ නිසා තමයි මේ සියල්ලටම පොදු වෙන විදිහට ප්‍රත්‍යක් වෙන්නලා ඒකට වෙනත් ආදේශ පෙන්නනවා ව්‍යාකරණේ පහසුවට. එහෙම නැත්නම් තවත් වෙනම ප්‍රත්‍යක් වෙනම පෙන්නන්න වෙනවනේ. ප්‍රත්‍ය මහා ගොඩක් වෙනව නැත්නම්. ඒතර ඒ ටික මතක තියාගන්න ලේසි නෑ. මේ 14 මතක තියාගන්න නැතිකොට තවත් වෙන වෙනම ප්‍රත්‍ය හැම වෙඩි වුණා නම් ඒ පහසුවට තමයි මේ ප්‍රත්‍ය නිශ්චිත ගානක් පෙන්නලා විභක්ති ගානට අදාළව ප්‍රත්‍ය නිශ්චිත ගානක් පෙන්නලා ඊට පස්සේ ඉතිරි ටික ආදේශ ක්‍රමයට පෙන්නනවා. ඒක ගැන ඉතින් කියාගෙන යනවා මේ සූත්‍ර රචනා කිරීමේ පහසුව සඳහා. සීය දෙන්නේ. සූත්‍ර රචනා කිරීමේ පහසුව සඳහා කියලා දැන් සින් මේ විදිහේ ඉස්සරහට තව හැදෙනවා. ඒ වගේ සූත්‍ර. ඒකට ඒ වගේ පහසු උච්චාරණේ ආදී සඳහා කියලා කියනවා. ඒව ගැන අපි ඉස්සරහට කතා කරනවා. දැන් මෙතෙන්ට අදාළ උදාහරණ විතරක් අපි කතා කරන් යමු. හරි. ඉස්සරහට ඒ ටික කතා කරගෙන යනවා. දැන් නපුංසක ලිංගයේ එහෙම නී හැදෙනවානේ. චිත්තානි කියලා හැදෙන්නේ. චිත්තං චිත්තා චිත්තානි ඔය විදිහට පද හැදෙනවානේ. අන්න ඒ තැන්වලදී මේ නී කියලා ආදේශය වෙන්නේ. ආදේශය හැම තැනම නෙවෙයි. ඒ නිසානේ කිව්වේ විවක්තිත විභාෂාව වශයෙන්. එහෙම නොවන තැනුත් තියෙනවා. ඒ අකුරුම යෙදෙන තැනුත් තියෙනවා. ලිංගත්ථෙ පඨමා ඉති ඒව ලිංගත්ථෙ පඨමා යනු මතු සූත්‍රයෙහි යෙදේ ආලපනීච ආලපනීච යනු ආලපන විභක්ති විධාන සූත්‍රයි ආලපනී යනුද ච යනුද පදයෝය පද දෙකකි. එතකොට මේ පද දෙක අපි ගලකලා මේකේ අර්ථ කියමු. ආලපනීච ආලපන අර්ථය ඇත්තා වූ ලිංගත්තේ ලිංගාර්ථයෙහි පඨමා හෝති ප්‍රථමා විභක්තිය වෙයි. එතකොට මේකේ වෘතියත් අපි කියමු. අභිමුඛී කරණං ආලපනං
අභිමුඛී කරණං ආලපනං
අභිමුඛ කිරීම ආලපන නම් වෙයි.
අභිමුඛ කිරීම ආලපන නම් වෙයි.
තදදිකේ
තදදිකේ
ඒ ආලපන අර්ථය අධික කොට ඇති
ආලපන අර්ථය අධික කොට ඇති
ලිංගත්තේ
ලිංගත්තේ
ලිංගාර්ථයෙහි
ලිංගාර්ථයෙහි
පඨමා හෝති
පඨමා හෝති
ප්‍රථමා විභක්තිය වෙයි.
ප්‍රථමා විභක්තිය වෙයි.
දැන් උතර පේනවා ඇති. දැන් මෙතනදී ආලප ලිංගාර්ථිකුත් තියෙනවා. හැබැයි ආලපන අර්ථය අධිකයි මෙතන. අධික ඊට අරට අමතරව ආලපන අර්ථයක් තියෙනවා. එතකොට අරට අමතරව ආලපන අර්ථයක් තියෙන නිසා අපි මේකට කියනවා ආලපන විභක්ති කියලා. එතකොට ආලපනයක් කියලා කියන්නේ අභිමුඛී කරණං ආලපනං. අභිමුඛ නැති කෙනෙක්ව අභිමුඛ කරගන්න. අභිමුඛ කර ගැනීම තමයි ආලපන. ඒ කියන්නේ වෙන පැත්තක් හැරිලා ඉන්න කෙනෙක්ව අපේ පැත්තට අවධානය ගන්න. වෙන අරමුණක ඉන්න කෙනෙක්ව අපේ පැත්තට අවධානය ගන්න. පාවිච්චි කරන ඒ වචනයට අපි කියනවා ආලපන වචනයක් කියලා. පැහැදිලිද? එතකොට මේ ආලපන විභක්තිය කියලා කියන්නේ ප්‍රථමාවේම ප්‍රථමා විභක්තියේම ප්‍රභේදයක්. එතකොට ඒ නිසා මේ ආලපන විභක්තියේ තියෙන විභක්ති ප්‍රත්‍ය දෙක අර CO කියන දෙන්නම තමයි. පැහැදිලිද? ප්‍රථමා විභක්තියේම ප්‍රභේදයක් නිසා අපි මේකෙ ප්‍රථමාවේ තිබුණේ සී සහ යෝ කියන ප්‍රත්‍ය දෙක ආලපනයක් නේ. ප්‍රථමාවේම ප්‍රභේදයක් නිසා මේකත් සී යෝම තමයි. සී සහ යෝ මෙන්න මේ ආලපනයේ යෙදෙන සී හට වෙනම නමක් දෙනවා අපි. ග කියලා. ග අපි ඒ කියන්නේ ඉස්සරහට විස්තරයක් කියනවා. වෙනම නමක් දෙනවා. ඉස්සරහට අපි ඒ ගැන කියමු. ඊළඟ සූත්‍රයේ එහෙමත් කියලා කතා කරගෙන යමු. එතකොට මේ ආලපනයේ තියෙන විභක්ති ප්‍රත්‍ය දෙක සී සහ යෝම තමයි. ඒක වෙනසක් නැහැ. අපි ඊළඟ සූත්‍රය කියමු. ආලපනේ සීග සංඤෝ යනු සංඥා සූත්‍රයි. ආලපනේ යනුද සී යනුද ග සංඥා ග සංඤෝ යනුද පදයෝය පද තුනකි. ආලපනේ ආලපන අර්ථයෙහි වූ සී සී විභක්ති ප්‍රත්‍ය ග සංඤෝ ග යන සංඥා ඇත්තේ වෙයි. ආලපනේ සී ගසඤ්ඤෝ ඉති ආලපනේ සී ගසඤ්ඤෝ යන සූත්‍රයෙන් තිස්ස සී විභක්ති ප්‍රත්‍යහට ග සංඥා ග සංඥාව වෙයි. හරි. තොර මේ පදේ හැබැයි. තොර මේ ඇයි මේ වෙනම මේකට නමක් දුන්නේ? දැන් මේ දෙන්නම සීලනේ. ප්‍රථමාවේ තියෙන ඒක වචනේ සී, ආලපනේ මේ පදෙත් සී. හැබැයි මේ දෙකේ හැදෙන පද දෙකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් බහුවචනේ බොහෝ දුරට සමානයි. ඒක වචනේ වෙනස්. උදාහරණයක් විදිහට දැන් බුද්ධෝ කියලා ප්‍රථම ඒක වචනේ, ආලපන ඒක වචනේ ඊට වෙනස්. ආ කියලා කොටස් දෙකක් එකතු වෙලා හේ බුද් ඕ භවන්තෝ බුද්ධ භවන්තෝ බුද්ධා. ඒ විදිහේ පද දෙකක් හැදෙනවා. ටිකක් වෙනස් විදිහ. අන්න ඒ නිසා දැන් මෙතනදී පදේ හැදුනේ මේකෙන් හැදුණු පදේ බුද්ධෝ කියලා. බුද්ධෝ මේ පදේ බුද්ධා. මේ ආලපන යටතේ හැදෙන ඒකවචන පද දෙකක් තියෙනවා. බුද්ධ බුද්ධා. බහුවචන පදේ බුද්ධාමයි. දෙපළන්ව මේ දෙන්නගේ වෙනසක් නැහැ. ප්‍රථම බහුවචනේ ආලපන බහුවචනේ සමානයි. හැබැයි මේ ප්‍රථම ඒකවචනේ ආලපන ඒකවචනේ ගත්තම රූප දෙකේ වෙනසක් තියෙනවා. දැන් මේ වෙනස් රූප තියෙන නිසා ඒ වෙනස් හැදෙන වෙනස පෙන්වන්න ඕන නිසා මෙන්න මේ ආලපනයේ යෙදෙන සීහට වෙනම නමක් දෙනවා ග කියලා. ග ආලපනේ සීවලට ග කියලා අපි නමක් දුන්නා. ඔව් ඒකට දුන්න නම සීවලට දුන්න නම. සීවලට ආලපනයේ යෙදෙන සීවලට නමක් දෙනවා ග කියලා. එතකොට මේ සූත්‍ර ඉස්සරහට කියන්න ලේසි වෙන්නයි එහෙම නමක් දෙන්නේ. ඇයි ඒක දුන්නේ කියලා ඉස්සරහට ඉතිරි සූත්‍ර කියද්දි පැහැදිලි වෙයි. ඊළඟ සූත්‍රය කියමු. ගේ ඉති ඒව ගේ යන පදය මතු සූත්‍රය හා යෙදේ. අකාර පිතා ද්‍යන්තානම අකාර පිතා ද්‍යන්තානම යනු ආකාර ආදේශ විධාන සූත්‍රයි.
ආකාර ආදේශ විධාන සූත්‍රයි.
අකාර පිතා දයන්තාණං යනු යනුද යනුද ආ යනුද පදයෝය මෙහි පද දෙකකි තොට අපි මේකට එකතු කරගන්න කියලා කිව්වනේ ගේ කියලා පදයක් ඒකත් එකතු කරලා අපි සූත්‍රයේ අර්ථ කියනවා ගේ ග සංඥාව ඇති
එහෙම
නැත්නම් ග නම් වූ
ආලපන
ඒක වචන විභක්ති ප්‍රත්‍ය පසුව ඇති කල්හි ආලපන ඒක වචන විභක්ති ප්‍රත්‍ය පසුව ඇති කල්හි අකාර පිතා දයන්තානං අකාරය පිතු ආදී ශබ්දයන්ගේ අන්තය යන මොවුන් හට ආ ආකාර ආදේශයක්
වේ
අපි ඊළඟ වෘතියත් කියලා යමුකෝ. පිතාදී අන්තාන පිතු ආදී අන්තානං කියන එක ගේ පරේ ග සංඥාව පසුව ඇති කල්හි අකාරෝ පදාන්ත අකාරයද පිතු සත්තු අත්ත රාජ ආදීනං අන්තෝච පිතු ශබ්දය සත්තු ශබ්දය අත්ත ශබ්දය රාජ ශබ්දය ආදී ශබ්දයන්ගේ අන්තයද ආත්තං යාති ආත්වයකට යයි ඒ මොකක්ද කිව්වේ මේ සූත්‍රයෙන් කියන්නේ මේ ආලපන ඒකවචන පදයක් ආලපන ඒකවචන පදයක් අපි හදන්න යනවා නම් දැන් තියෙන්නේ එතකොට පදේ තියෙන්නේ අපි උදාහරණයකට මේ පදේම ගමු බුද්ධති කියලා තියෙන. දැන් එතකොට ආලපන ඒකවචන පදෙයි අපි දැන් හදන්න යන්නේ. එතකොට මේ ආලපන ඒකවචන පදයට අපි නමක් දුන්නා ග කියලා. එතකොට මේ ගයන්නක් ග සංඥාව ඇති සියන්න පිටිපස්සේ තියදි හැම සියන්නක්ම නෙවෙයි මේ. ඒකයි මේ ප්‍රශ්නේ. දැන් ප්‍රථම ඒක වචනේදී මේක වෙන්නේ නැහැ. පැහැදිලි නේද? නිකම්ම සී පිටිපස්සෙන් තියෙද්දි කියලා කිව්වනම් එහෙම. ප්‍රථම ඒක වචනේදීත් ඔය දේ වෙනවා. දැන් මෙතනදී කියන්නේ හැම සී කෙනෙක්ම පිටිපස්සෙන් තියද්දි නෙවෙයි. ආලපනයේ මේ සී පදේ පිටිපස්සෙන් තිබ්බයි කියලා ඔය වෙලේ වෙන්නේ නැහැ. මෙන්න මේ සී පදේ පිටිපස්සෙන් තියෙනවා නම් ඒ කියන්නේ මෙන්න මේ බුද්ධ කියන වගේ පදයකින් පස්සේ සියන්නක් තියෙනවා. හැබැයි මේ සී පදේ ගයන්න ග කියලා හඳුන්නපු ආලපනයේ සියන්න නම් ඒ වගේ තැනකදී මෙන්න මේ බුද්ධ ශබ්දයේ අග තියෙන මේ අයන්න ආයන්නක් බවට පත් වෙනවා. මේකයි කියන්නේ. හැම සියන්නක්ම පිටිපස්සෙන් තියද්දි හැම නෙවෙයි. මෙන්න මේ ග කියලා හඳුන්වපු සියන්න පිටිපස්සෙන් තියෙනවා නම්, ඒ කියන්නේ ආලපන ඒකවචන පදේ පිටිපස්සෙන් තියෙනවා නම් ආලපන ඒක වචන විභක්ති ප්‍රත්‍යක් පිටුපසින් තියෙනවා නම් මුලින් තියෙන අකාරය ආයන්නක් වෙනවා. මේ ආයන්න විතරක් නෙවෙයි තවත් තැන්වල මේ ආයන්නක් වෙනවා. ඒ තමයි අර අපි කලින් කියපු රාජ ශබ්දාදී පිතු සත්තු රාජ අත් කියන ශබ්දවල අන්තය පදේ අග. ඒ නිසා තමයි පිතා අත්තා රාජා සත්තා කියන පද හැදෙන්නේ මේ විදිහට. ආලපනයේදී එතකොට මෙන්න මේ වැඩි මේ සූත්‍රයේදීලා තමයි මේ පද හැදෙන්නේ. මේ තැන්වල ඇතැම් තැනක ආර ප්‍රත්‍යක් එකතු වෙලා හිමත් පද හැදෙනවා. ඒ විදිහේ වෙනස් පද හැදෙනවා. අපි ඒවා පස්සේ කතා කරනවා. මේ පද ගැන මේවා ලියා ගන්න එපා. ඒවා ඉස්සරහට එනවා. එතකොට දැන් මේ ආලපන ඒකවචන පද දෙකක් හැදෙනවා. එකක් හැදෙන හැටි අපි ඔය කතා කරේ. ඊළඟ එක අපි ඊළඟ සූත්‍රයත් කතා කරලා ඒ පද දෙක හැදෙන හැටි කතා කරගෙන යමු. මේකේ සූත්‍රය එන්න ඕන ආකාරෝවා කියලයි. මේ පොඩි පොතේ තියෙන අකාරෝවා කියලා. බලන්න අනිත් පොත්වල හරියද කියලා. ආකාරෝද එක ආකාරෝ වෙන්න ඕන. හරි, අපි මේකේ පද ඒ තියෙන තැන් ඒව මාක් කරලා තියාගන්න එක හොඳයි. පස්සේ එතකොට අපිට හදා ගන්න හරි නේද? වැරදි තියෙන තැන් සටහනක් දාන එක. සූත්‍රය ආකාරෝවා වෙන්න අයන්න නෙවි. හරි, කියාගෙන යමු. ආකාරෝවා ඉති
ආකාරෝවා ඉති
ආකාරෝවා යන සූත්‍රයෙන්
ආකාරෝවා යන සූත්‍රයෙන්
ගේපරි
ගේපරි
ග යන නම් ලද ආලපන ඒකවචන සීප්‍රත්‍ය
ආලපන ඒකවචන සීප්‍රත්‍ය
පසුව ඇති කල්හි
ආකාරස්ස
ආදේශ වූ ආකාරය හට
රස්සෝවා
විකල්පයෙන් රස්වය වේ
ආකාරෝවායනු
රස්ව විධාන සූත්‍රයි
ආකාරෝයනුද
වායන්ද
පදයෝය
පද දෙකකි. මේකෙත් රත්සං කියන පදේ අනුවර්තනය කරගන්න කියලා කියනවා. එනිසා අපි ඒ පදෙත් අනුවර්තනය කරගෙන අපි අර්ථ කියන්න ඕන. ඒත් එක්කම ගේ කියන පදෙයි රත්සං කියන පදෙයි දෙකම අනුවර්තනය කරලා අර්ථ ගන්න ඕන. ගේ ග සංඥාව ඇති ආලපන ඒක වචන සී විභක්ති ප්‍රත්‍ය පසු ඇති කල්හි ආකාරය වා විකල්පයෙන් රස්සං රස්වයට පැමිණේ එතකොට එතනින් කෙටි මේ කියවෙන කතාව තමයි මේ සූත්‍රයෙන් කරන්නේ. දැන් මේ ආයන්නක් අපි ආදේශ කළානේ, ඒක ඇතැම් තැනක කෙටිත් වෙනවා, සමහර දීර්ඝවත් තියෙනවා, ඊට අමතරව කෙටිවත් තවත් පදයක් හැදෙනවා ඊට අමතරව. පැහැදිලිද? දීර්ඝව එක පදයක් හැදෙනවා ආයන්නවිල්ලා, ඊට අමතරව ඒක කෙටි වෙලා වෙනම ආපහු පදයක් හැදෙනවා. එතකොට ඒ නිසා දැන්
ඒ
වගේ නේ ආකාර පිටාදයක් ඒක කරන්නේ නැතුව ඒක හැමතැනම බැරි නිසයි ඔය. මේ වගේ පිතු શબ્දයක් තියෙනවා. පිතු කියලා શબ્දයක් තියෙනවා. පිතු શબ્දය ඒකට කොහොමද හදන්නේ? ඒකට උයන්නක් තියෙන්නේ. ඒ නිසා දැන් මේ තැනක් අපිට මේ අපි තාම දන්නේ මේක වචන විතරනේ. එතකොට ඉස්සරහ අපි සූත්‍ර හදුවා නම් අපිට ওই වැඩේ තමයි වෙන්නේ. අපි මේක හදාගෙන ගිහිම්මා තව එකක් හදද්දී ඒක හදන්න බැ, ආයේ වෙනම එක්ක සූත්‍රයක් ලියන්න වෙනවා නේද? ඒක නිසා තමයි ඉතින් මේ සියලු ව්‍යාකරණ ශාස්ත්‍රයේ බලරන් ඉතින් දැන් මේ වගේ සූත්‍ර හදලා තියෙන්නේ.
ආව
හරි, අපි කියාගෙන යමු ඊළඟ සූත්‍රය. තේසතෝ ලෝපං ගතිපි,
තේසතෝ ලෝපං ගතිපි,
තේසතෝ ලෝපං ගතිපි යනු,
තේසතෝ ලෝපං ගතිපි යනු
ලෝප විධාන සූත්‍රයි.
ලෝප විධාන සූත්‍රයි.
තේසතෝ යනුද,
තේසතෝ යනුද
ලෝපං යනුද,
ලෝපං යනුද
ගති යනුද,
ගති යනුද
අපි යනුද,
අපි යනුද
පදයෝය,
පදයෝය
මෙහි පද හතරකි,
මෙහි පද හතරකි.
අපි ඒ ටිකේ අර්ථය කියනවා. තේසතෝ,
තේසතෝ
අවශේෂ පදයන් කෙරෙන්,
අවශේෂ පදයන් කෙරෙන්
පසුව ඇති,
පසුව ඇති
ගති අපි,
ගති අපි
ග සංඥා, ග සංඥාව ඇති සී ප්‍රත්‍යෝද, සී ප්‍රත්‍යෝද ලෝපං, ලෝපයට පැමිණේ. එතකොට අපි ඒකේ අර්ථය කියාගෙන යමු. සෝ සිං සයාච සකාතු ගස්සේවා,
සෝ සිං සයාච සකාතු ගස්සේවා
ඉති ආදී මිද්දිත්තේ හඤ්ඤේ,
ඉති ආදී මිද්දිත්තේ හඤ්ඤේ
යනාදී සූත්‍රයන්ගෙන්,
යනාදී සූත්‍රයන්ගෙන්
දක්වන ලද පදයන්ගෙන් අන්‍ය වූ,
දක්වන ලද පදයන්ගෙන් අන්‍ය වූ
අවන් නිවන් නුවන්නෝ කාරන්ත,
අවන් නිවන් නුවන්නෝ කාරන්ත
අවර්ණ ඉවර්ණ උවර්ණ ඕකාරාන්ත පදයෝ,
අවර්ණ ඉවර්ණ උවර්ණ ඕකාරාන්ත පදයෝ
සේත,
සේත
සේතයෝ නම් වෙත්,
සේසයෝ නම් වෙත්
තේහි පරේ,
තේහි පරේ
ඒ සේසයෝ පරකල්හි,
ඒ සේසයෝ පරකල්හි
ඒ මෙහෙම ගමු. සේසයෝ පරකල්හි නෙවෙයි, තේහි පරේ,
තේහි පරේ
ඒ සේස යයි හැඳින් වූ පදයන්ගෙන් පර වූ,
ඒ සේස යයි හැඳින්
ගති ලුප්යන්තේ
ගති ලුප්යන්තේ
ග සංඥා ස සී සංඥා ඇති
ග සංඥා සී සංඥා ඇති
විභක්ති ප්‍රත්‍යෝ
විභක්ති ප්‍රත්‍යෝ
ලොක් කරනු ලැබෙත්
ලොක් කරනු ලැබෙත්
හේ බුද්ධ බුද්ධා
හේ බුද්ධ බුද්ධා
යනුවෙන්
යනුවෙන්
ආලපන ඒක වචනයේ
ආලපන ඒක වචනයේ
විකල්ප පද දෙකක් සැකසේ
විකල්ප පද දෙකක් සැකසේ
ඊට පස්සේ ඊළඟ එකත් අපි කියලාම ඉවර කරමු ඊළඟ පදෙත් යෝ
යෝ
ආලපන බහුවචනයෙහි
ආලපන බහුවචනයෙහි
යෝ විභක්ති ප්‍රත්‍යවේ
යෝ විභක්ති ප්‍රත්‍යවේ
බුද්ධා
බුද්ධා
බුද්ධා යනුවෙන් පදයක් සැකසේ පදයක් සැකසී
පදයක් සැකසී
ඒකට ඉතින් වෙන සූත්‍ර කීවේ නෑනේ. ඉතින් ඒක කලින් අර ප්‍රථම බහුවචන පදේ හදපු ක්‍රමයටමයි. ඒක නිසා ඒකේ වෙනසක් වෙන්නේ නැති නිසා ඒකට වෙනම සූත්‍ර ආයි කිව්වේ නැහැ. ඒකට මේ පද සූත්‍ර කීපයක් විතරයි ආලපන ආලපනයයි මේ හදන්න යන්නේ කියන එක අපි කියලා ඉතිරි අර ප්‍රථම බහුවචනයේ කියපු ක්‍රමයටම ඒක හදා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මේ පද දෙක හැදුන හැටි බලමු. බුද්ධ කියලා පදයක් තියෙනවා. ඇයි අපි දෙවතාවක් ගත්තේ බුද්ධ ආපහු ඉරක් ගහලා බුද්ධ කියලා? කියන වචන යොත්තන් ඒක කලින් එකයි නෙගත්. මේකේ ඔව් වෙනත් පද දෙකක් හැදෙනවා. ඒ නිසා ඉතින් ඕක වෙන වෙනම හැදුවත් කමන්නේ. ඉතින් අර වෙලා යන නිසා ඉලේසියට තමයි අර එකම තැන දෙකම හදන්න ගත්තේ. එහෙම නැත්නම් ඉතින් අරක ලියලා ඉවර කරලා ඉතින් ආපහු පිටුවක ලියවත් වරදක් නැහැ. ඉතින් අර වෙලා යන නිසා එකම තැන දීලා තියෙන්නේ. ඊට පස්සේ අන්න අර විභක්ති ප්‍රත්‍ය ගන්නවා කියලා සීයෝ අං යෝනාහි සනං ඒ සූත්‍රයෙන් අපි විභක්ති ප්‍රත්‍ය ගන්නවා. ඊට පස්සේ ආලපනේච කියලා අන්න අලුත් සූත්‍රයක් ආවා. අර කලින් කියපු සූත්‍රවලට අමතරව ආලපන යෙහිද ප්‍රථම විභක්තිය යෙදෙනවා කියන්නේ. ඒ කරලා සීයෝ කියන දෙන්නමයි ගත්තේ. ඇයි? ඉතින් ආලපනෙත් යෙදෙන්නේ ඒ ප්‍රත්‍ය දෙකමනේ. සී සහ යෝ දෙන්න තමයි ආලපනයෙත් යෙදෙන්නේ. ප්‍රථම වි දෙකමනේ. ඊට පස්සේ ඒකම් හි වත්තබ්බේ ඒක වචනං. එතකොට සී ප්‍රත්‍ය ගත්තා. ඊට පස්සේ කුබ්බ මදෝටික සූත්‍රයෙන් අයන්න වෙන් කරගත්තා. ඊට පස්සේ අකාර පිතාද්‍යන්තානම කියන සූත්‍රයෙන් අකාරයක් ඒ සී විභක්ති ප්‍රත්‍ය එහෙම නැත්නම් ග සංඥාව ඇති සී විභක්තිය පිටිපස්සෙන් තියෙනවා නම් අකාරාන්ත පදත් ඒ වගේම මෙන්න මේ කියපු පද ටිකත් ආ ඒ අකාරය සහ මෙන්න මේ පදවල අන්තය ආයන්නක් බවට පත් වෙනවා කියලා කිව්වා. ඒකෙන් තමයි ඒ අර පදාන්ත අයන්න පදයේ අන්තයේ තියෙන අයන්නට ආයන්නක් කළා. පැහැදිලිද? අයන්න ආයන්නක් වුණා. මේක දැන් බුද්ධ කියද්දි තියෙන්නේ මොකද්ද? ඒක ආයන්නක් වුණා. මේ සී ප්‍රත්‍ය පිටපස්සෙන් තියෙනවා. මොකක් මොකෙන්ද මොන සූත්‍රයෙන්ද ඒක වෙන්නේ? අර අකාර පිතාද්‍යන්තානමා කියන සූත්‍රයෙන්. ඒ සූත්‍රයේ අර්ථය ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ. මේ සූත්‍රයෙන් කරන්නේ මෙහෙම දෙයක්. පැහැදිලිනේ? අයන්නක් තියෙනවා නම් ඒ අග අයන්නක් තියෙනවා නම් මේ ආලපන ඒක වචන පදයක් හදද්දී අයන්න පදයේ අන්තයේ තියෙන අයන්න ආයන්නක් වෙනවා කියන එකයි අර්ථය. මේක ආලපනේ විතරයි ඈ. අනිත් ඒවා ගිහම දාලා දැන් හරි වැඩක් වෙනවා එහෙම නැත්නම් ඈ. ආලපන ඒක වචනේදී මේ කතාව. ඒත් එක්කම ඔව්. ඔව් ඊට පස්සේ දැන් බුද්ධා සී කියලා එතන හිටිනවා. ඊට පස්සේ එහා පැත්තේක එතනක් තියෙන්නේ බුද්ධාසි. දැන් බුද්ධාසි බුද්ධාසි කියලා තැන් දෙකේම තියෙන්නේ. ඊට පස්සේ තව අපි සූත්‍රයක් කිව්වා ආකාරෝවා කියලා සූත්‍රයක්. ඒකෙන් කියවා ඇතැම් තැනක කෙටි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇතැම් තැනක දීර්ඝව තියෙනවා, ඇතැම් තැනක කෙටි වෙනවා. ඒ නිසා දැන් මේ තියෙන දෙකේම ආයන කෙටි කරනවාද? දැන් ආයන්න කළානේ. ඊට පස්සේ ආයෙ දෙකේම කෙටි කරා. දෙකේම කෙටි කරන්න ඕන නැහැ. ඉතින් ආයෙ මොකට දීර්ඝ කළේ නේද? මේ කියන්නේ විකල්පයෙන් එක කෙටි වෙනවා. ඒ කියන්නේ විකල්පයි කියලා කියන්නේ එක ඇතැම් තැනක කියන එකනේ. විකල්පයි කියලා කියන්නේ එක පදයක් හැදෙනවා, ඊට අමතරව මේ විදිහේ පදයක් හැදෙනවා කියන එකයි විකල්ප කියන එකේ අර්ථය. එතකොට ඒ නිසා මෙන්න මෙතන වඩාම මේක තව පියවරකට ගමන් යනවා පැහැදිලි. මෙතනදී පද මේ විදිහට ගමු. මේ ටික මෙහෙම එනවා. ඒකට ඊට පස්සේ මේ පෙළ දැන් මෙතන තියෙන ආයන්නනේ ආ ති. ඒ මේ පදේ මෙහෙම තියෙන අතරේ ඊට පස්සේ තමයි මෙන්න මේ කටයුත්ත වෙන්නේ. හරි, අපි එහෙමනම් මේ දීර්ඝ වුණ එක අගට ලියා ගන්නවා. දීර්ඝ වුණ එක දැන් හදලා ඉවර වුණ එක මෙතනත් දීර්ඝ වුණානේ. දැන් දීර්ඝ කරද්දී ඒක දෙකම කරනවා. මේ පද දෙකම දීර්ඝ කරන එක පද දෙකේම දීර්ඝය කරනවා. පැහැදිලිනේ. එතකොට ඊළඟට ආකාරෝවා කියන සූත්‍රයෙන් මේ මුල් පදේ ආපහු කෙටි කරනවා, රස්ව කරනවා. අග පදේ තියෙන විදිහටම තියෙනවා. මේක තමයි මේ පදේට තමයි එතකොට මේ සූත්‍රයෙන් බලපෑම වෙන්නේ. දීපු අලුත් සූත්‍රයෙන් මේ පදයේ හදන්න විතරයි. එහා පැත්තේකට ඒ බලපෑම ඉන්නේ නැහැ. ඒක ඉතින් හදපු එක හැම තියාගන්න. නැත්නම් අර ගොඩක් වැඩිපුර සූත්‍ර හදන්න වෙන නිසා, ලියන්න වෙන නිසා තමයි අපි එකෙන්ම හදාගෙන යන්නේ. ඊට පස්සේ සේසතෝ ලෝපං ගසිපි කියන සූත්‍රයෙන් කියන්නේ මේ සීවලට එක එක වෙනස්කම් කරන්න කියලා සූත්‍රවලින් කියලා තියෙනවානේ. එහෙම නොකරපු තැන් තියෙනවා නම් දැන් අපි බුද්ධෝ කියන පදේ හදද්දී බුද්ධ සී කියලා තිබුණා. බුද්ධ සී මේ සී වලට ඕ කියලා ආදේශයක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි ওই විදිහට පද හදලා බුද්ධෝ කියලා පදයක් හදාගත්තා. දැන් මේ වගේ මේ සී ප්‍රත්‍යයට මේ විදිහේ ආදේශ කරන්න එහෙම කියලා නියම කරපු සූත්‍ර ටිකක් තියෙනවා. ඒ සූත්‍රවල නම් ටික තමයි අර එහා පැත්තෙන් කියාගෙන ගියේ. සෝ තින් සයාච සකාතෝ ගස්සේවා මෙන්න මේ කියන සූත්‍රය. මෙන්න මේ කියපු ඒ සූත්‍රවලින් මේ සී වලට එක එක වෙනස්කම් කරන්නයි කියලා තියෙනවා. එහෙම කරන්න කියපු තැන් වල ඉතින් ඒකට මොකුත් කරන්න දෙයක් නැහැ. දැන් සී වෙනස් වුණානේ. එහෙම නොකර එහෙම මොකුත් කරන්න කියලා නොකියපු තැන් වල සී විතරක් වෙනම ඉතිරි වෙලා ඇති. දැන් සී තනියෙන් ඉන්නවා පැත්තකට වෙලා. ඒ තැනකදී අන්න ඒ වගේ සෙසු තැන්වල එහෙම නොකියපු තැන්වලදී
මේ සී ලොක් කරන්න කියන එකයි මෙතනින් කියන්නේ. සේසතු ලෝපං ඒ තැන්වලදී ලොක් කරලා අයින් කරලා දාන්න. උදාහරණයක් තමයි අග්ගි ශබ්දය හදද්දි. අග්ගි අග්ගි ධනති කියලා හිතනවා ප්‍රථමායක වචන පදේ. ඊට පස්සේ ඉතින් දැන් ප්‍රථමායක වචන පදේ දැන් අග්ගි කියන්නේ ඒකේ මුල් ස්වරූපයයි ප්‍රථමායක වචනයත් අග්ගිමයි. ඉතින් අග්ගි කියලාමයි ඉතිරි වෙන්නත් ඕන. ඒ නිසා මොකද කරන්නේ මේ සී ලොක් කරලා ගන්න. අන්න මේ වගේ ඒ අර විදියට මේ වගේ ආදේශයක් වෙන්නයි කියලා නොකියපු තැන්වලදී මේ විභක්ති ප්‍රත්‍ය අයින් කරලා දානවා. මේ සී සහ ඒ විතරක් නෙවෙයි අර ආලපනයේ යෙදුණු ග සංඥාව තියෙන සීත් ලොක් කරන්න පුළුවන් ඒ තැන්වල. පැහැදිලිද? මේ කියන්නේ ප්‍රථම ආයක වචනේ මේ කිව්වේ. ආලපනෙත් මේ විදියම. සී ලොක් වෙන අග්ගි කියලා හිතෙනවා. හරියද නේද? හරි. එතකොට මේ විදියට ඊට පස්සේ බුද්ධා කියලා පද දෙකක් බුද්ධා කියලා පද දෙකක් තියෙනවා. ඇයි එහෙම පද දෙකක් යෙදුනේ? ඔකේද කියන්නේ මේ කෙටි වචනේ ළඟ ඉන්න කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න. දිග වචනේ දීර්ඝ වචනේ ටිකක් දුර ඉන්න කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නයි කියලා. දැන් අපි සිංහලේ වුණත් ওই දේ එහෙම යෙදෙනවන්නේ නේද? අපි සාමාන්‍යයෙන් කියන්නේ පුතා කියලා කියනවා. ටිකක් ඈත නම් පුතේ කියලා කතා කරනවා. පුතේ කියලා කියනවා. පුතේ කියලා ඈතට කතා කරනවා. යා ආයත්මා කියලා ළඟ ඉන්නවා. ආයත්මා මෙහෙන්නකෝ කියලා කියනවා. ඈත නැන්නේ ආයත්මා නේද? ටිකක් දිගයි. අන්න ඒ වගේ තමයි ළඟ කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න මේ කෙටි වචනේ. ටිකක් ඈත ඉන්න කෙනෙකුට කතා කරන්න නම් දීර්ඝ වචනේ යෙදෙනවා කියන කතාවක් කියනවා. හරි. එතකොට බහුවචනේ. ඒක ඉතින් ප්‍රථම බහුවචන පදේ වගේමයි. ආලපන බහුවචන පදෙත් ප්‍රථම බහුවචන පදේ වගේමයි. අර ආලපනීච කියන වචනේ වෙනස් වෙනවා. ඉතිරිය වගේ වෙනසක් වෙන්නේ නැහැ. ආලපනීච කියන සූත්‍රය වෙනස් වෙනවා. ඉතිරි ටික ප්‍රථම බහුවචන පදේ වගේමයි. එතකොට මේ පද ටික ඉතින් තනියෙන් ඉතිරි ටික හදන්න ඕන. නේද? ඒ ටික හදලා ඕ පොත් ආවේ නැන්නේ. ඒ ඉන්න නැතු ඇති කියව එක පොතට නේද? අපි ඊළඟ දවසේවත් එහෙමනම් පොතට කතා කරලා කියලා එන්න කියමු නේද? අර පිතු ශබ්දය වගේ වගේ දේ ඒ වෙනස් වෙනවා. හරි නේද? එහෙමනම් අදට ඇති මේ ටික නේද? හරි. එහෙමනම් තව මොනවා හෝ ගැටලුවක් තියෙනම් තප්පර 10කින්. ප්‍රථම අර්ථයක් කියන්නේ ප්‍රථමාවෙන් ප්‍රභේදයක් නිසා මේ ප්‍රත්‍ය දෙකම යෙදෙන නිසා. හරි. එහෙමනම් අද දවසේදී අපි මේ සැත් කරපු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලය අනුමෝදන් වෙන සෑම සියලු දෙනකින්ටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන උතුම් ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා. මේකේ මේ පද හැදීම් ඉස්සරහට කරගෙන යද්දි ඉතිරි ටිකක් ඒ රටා ටික අහුවෙයි. දැනට ඉතින් මේ විදියට සමන් ටිකක්
තනියෙනොත් බලන්න උත්සාහවත් වෙන්න. නිකම්ම මේ කියන ටික අහගෙන ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ දවසේ පොත අරගෙන ආවොත් නම් එහෙම බෑ. පොඩ්ඩක් දවසකට පොඩි වෙලාවක් වෙන් කරගෙන දවසකට පැය භාගයක් විනාඩි 45ක් පොඩ්ඩක් ඒ කරපු ටික ආපහු බලලා, ඒකට ඒ පද හැදීම් ආදිය ටිකක් බලලා සහවත් වෙනවා නම් ඉතින් බොහොම පහසුවෙන් මේ ටික කරගෙන යන්න පුළුවන්. මේ බාලාවතාරය කියලා කියන්නේ පද හදවන පොතක්. මේක පද හදවලා කරන පොතක්. ඒ නිසා ඉතින් මේ ටික පද හදන්න ඕන. එහෙම කළොත් තමයි ඒකේ තමන්ගේ දියුණුවක් වෙන්නේ. එහෙම නැත්නම් පොත නම් ඉතින් ඉවර වෙයි නේද? දැනීමත් ඉතින් ටිකක් වැඩි වෙයි නැත්නම් නැහැ. නමුත් ඉතින් අර තමන්ට පද ටික හදාගෙන යන්න පුළුවන් නම් තමන්ට අර තහවුරුව ඉන්න පුළුවන්. මෙතනදි මේ වර්ණගීම එන්න ඕන මේ වචනෙමයි. මීට වෙනස් එකක් වෙන්න බෑ. සමහර තැනක වුණ අපිට රැකයක් එනවා ප්‍රථමා ඒක වචනේ දණ්ඩීද දණ්ඩිද දීර්ඝයිද කෙටිද. ඔන්න ඔය වගේ තැකේනවනේ. ඒ තැක ඉතිරි වෙන්නේ නැහැ අපි මේ පිළිවෙලට ගියොත්. ඒ ටික පැහැදිලිව එහෙම දැන් මුද්‍රණ දෝෂ තියෙනම් ඒ වඳුර ගන්න පුළුවන් වෙනවා. මොකද ඒ සූත්‍ර වලින්ම ඒවා දීර්ඝ වෙනවද කෙටි වෙනවද කියන එක පැහැදිලිව කියන නිසා. ඒක නිසා ඉතින් ඒ තමන් මේ ටික ටිකක් උනන්දු වෙයි කරගෙන යමු. මං හිතනවා ඉතින් ඊළඟ දවසේ දැන් කියපු එක ඇහිලවත් ඒ පද හැදුණු පොත් ටික ඇවිල්ලා මෙතන ඉඳි ඊළඟ දවසේ නේද? පොතට අපි එද්දි පොත් ටික ඇවිල්ලා මෙතන ඉඳි කියලා බලාපොරොත්තු වෙනවා. හරි. තව වෙන මොනවද වෙනස්කම් එහෙම වෙන්න ඕන? විස්තර කෙරෙනවා මදිද? අපහැදිලි තැන් ඒ වගේ තියෙනම් ඉතින් ඒ තැන් මතක් කරොත් හොඳයි අපිට. ඒක මොකද්ද? මුලින් ඉඳන් ඉතින් ඔක්කොම හදන්න ඕන. සංවිභාගයට මේ නම් තමන් ඉතින් ටික ටික හරි ඒ ටික හදාගෙන උත්සාහවත් වෙනවා. හැමෝගෙම ඉතින් සමහරට ඉතින් ඒකට කාලේ අපිට හැමෝටම එක වගේ තියෙද කියන කියන්න බෑ. හැබැයි ඒකේ දැන් මේ කියන්නේ ඉතින් අපිට ලාභයක් වෙන්නේ නැහැ ඕක හැදුවා කියලා. තමන් ඒක හැදුවොත් තමන්ට ඒකේ ලාභයක් තියෙයි. ඒක නිසා ඉතින් තමන් ඒක ගැන උනන්දු වෙලා නේද කරගන්න. හොඳයි. වෙන අපිට පොත්වල වෙනස්කම් එහෙම ඊළඟ සම්බුද්දට සමහර විට නේද? තව කාලේ තියෙනවා දැන් ඊළඟ නෙමෙයි ඊට පස්සේ සම්බුද්ද. Thank you.